සාදු සාදු සාදු. ගෞරවනීය ලොකු සාමීන් වහන්සේගේ සහ ගෞරවනීය ධම්මකුසල සාමීන් වහන්සේගෙන් අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරගංගේ කමඨහන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්ම දේශනා වැඩසටහනටයි. පුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු සාමීන් වහන්සේගේ දෙපා නැමද ඉතා ගෞරවයෙන් මම ආරාධනා කරනවා කමඨහන් ගැටළු වලට අවවාද ලබා දෙන මෙන්. සාදු සාදු සාදු.
සාදු සාදු සාදු.
උපාලිට ලිඛිත ප්‍රශ්න ඇවිත් තියෙනවද?
දැන් දෙකක් මයි ළඟ තියෙනවා, තව එකක් චැට් එකේ තියෙනවා.
හොඳයි, ඉදිරිපත් කරන්න පුළුවන් උපාලි.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අවසරයි වාර්තාව. අවසරයි ගරු ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාව පළමුව කීපවරක් නිදහසේ ඉදිරියටත් ආපසුත් සක්මන් කළා. පසුව පාදයේ ඔසවනවා, ගෙන යනවා, තබනවා සිහියෙන් බලා සිටියා. පාදයේ ඔසවන විට පාදයේ ඉදිරි කොටස පොළවේ තෙරපෙන බව වැඩි බවත්, ඉදිරියට ගෙන යන බව සහ මුළු පාදයේම පොළවේ තබන බවත් වැටහුණි. එමෙන්ම පාදවල ලේ වකයේ පෙදෙසට රළු බව නොදැනුනි. වරින් වර පිටත ශබ්ද සහ සිතුවිලි නිසා සිත එකඟ කර ගැනීමට අපහසු වුවත් නැවත පාදවලට අවධානය යෙදුවා. මෙලෙස පැයක පමණ කාලයක් සක්මන් කළ විට අවසානයේ පාලනයකින් තොර ගමනක යන බව තේරුණ පසු පර්යංකයට ගොස් හිඳගත්තා. පර්යංක භාවනාව. පර්යංකයට හිඳගත් පසු හුස්ම රැල්ල දෙස බලා සිටියෙමි. මේ මොහොතේ බලා සිටීමට විශේෂ දෙයක් නොතිබූ නිසා භාවනාව එපා වුණා වැනි හැඟීමක් ඇති වුණත් දිගටම හුස්ම දෙස බලා සිටියෙමි. වරින් වර ආ සිතුවිලිද ඒ සමගම ඇති වූ දෙපාවල වේදනාවන් දෙස බලා සිටියෙමි. ඇතැම් වේදනා ගෙවී ගියද සමහර වේදනාවන් දිගටම පැවතුණි. පැයකට පමණ පසු පර්යංකය අවසන් කරන විට කිසිත් නොදැනී තරමක කාලයක් ගෙවී ගොස් ඇති බව තේරුණා. අවසන් කරන විට කිසිත් නොදැනී කාලය ගෙවී ගොස් ඇති බව තේරුණා. ස්වාමීන් වහන්ස භාවනාවට අදාළ අඩුපාඩුවක් ඇත්නම් පෙන්වා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔව්, අපි මේ කරගෙන යන අර්ථකථනය හැටියට ඒ පාවීම දැනගත්තා නම් ඒක භාවනා ඊගාව අරමුණ වෙන්න ඕන. ඒක ලොකු භාවනාවේ දියුණුවක්. ඒ දියුණුවේදී විරාගයේ පහළ වෙන්නේ භාවනා එපාවීමක්, අරමුණ එපාවීමක්, එහෙම නැත්තම් ඉරියව් අපහසුවක්, ඒ වගේ කරලා තමයි. ඉතින් ඒක අනපේක්ෂිතව පහළ වුණොත් ඒක යෝගාවචරයට ඉතින් මතක් කරලා දුන්නට කමක් නැහැ. නමුත් එහෙම දැනගෙන ගිහිල්ලා ඒක පහළ වෙලා ඒක භාවනාවේම ආපු ප්‍රයෝජනයක් කියලා දැනගත්තොත් ඉතින් සෑහෙන භාවනාවට ප්‍රගමනයක් වෙනවා. ඒ නිසා ඒකට සූදානම් ශරීරය තමයි මේ මතක් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒක කොච්චර වශී කරගන්න පුළුවන්ද කියනවා නම් ඒ එපා වීම මතුවීමේ පූර්ව නිමිති පවා අල්ලගන්න පුළුවන්. මේ එන්න හදන්නේ එපා වීමට තමයි කියල. ඒක ඉතින් අර හුඟක් කල් භාවනා කරපේ කරන තමයි තමන්ගේ අත්දැකීම ආයෝජනය කරලා එපා වීම දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ එපා වීම එනවත් එක්කම නිකන් අනායාසයෙන් භාවනා සිද්ධ වෙන්නේ දොරටුවත් ඇරෙනවා. එපා වීම ඇවිල්ලා එපා වීම ද්වේෂයෙන් බැලුවොත් භාවනාවට බාධායි. එපා වීම ඇවිල්ලා එපා වීම ප්‍රඥාවෙන් බැලුවොත් එතනින් තමයි ඇත්තටම භාවනා පටන් ගන්න කියලා කියන්න පුළුවන්. ඒකට අදාළ තොරතුරු මේ ලිපියේ තියෙනවා. ඒක මම හිතනවා අපි මේ කතා කරන භාෂාව ඒකනට තේරෙනවායි කියලා. ඒ වගේම ගොඩක් ඒ වාර්තා ලියන කට්ටිය කමඨාන් සුද්ධ කරන අවස්ථාවල මේක ලියා ලියලා කියලා කියලා දැන් ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා අපි අපේ බજારදී. ඒ නිසා ඒක නැවත මතක් කිරීමක් මේ කරන්නේ. දිගට භාවනා කරන්ඩ මූල කර්මස්ථානය අනායාස වෙනවා වගේම අනිකුත් දේවල් අනායාස වෙනකොට මොටිවේෂන් එක අඩු වෙනවා. නැත්තම් අපි සාමාන්‍ය වචන කියන්නේ පාවීම පහළ වෙනවා. ඒකට විරාගය කියලාත් කියනවා. අන්න ඒක සූදානම් වෙලා ඒක සතිය සක්මන ප්‍රතිපරියංකය එහාට ගිහිල්ලා ඉදින්දා වැඩ කරනකොටත් තේරෙවි අපි මේ ඉදියව් මාරු කරන්නේ, එක එක අරමුණු මාරු කරන්නේ, අපි චපල වෙන්නේ, අපි වංචනික වෙන්නේ, අපි ෂට වෙන්නේ මෙන්න මේ එපා වීම නොදැනුවත්කම නිසා, නොදැවිපිරඳව අනවබෝධය නිසා. ඒ නිසා එපා වීම පිළිබඳව අවබෝධ වෙන්න හොඳ වෙලාවක් කියලා මතක් කරලා අපි යනවා ඊගා වාර්තාවට.
එහෙමයි ස්වාමීන් වහන්ස, ඊළඟ වාර්තාව. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, සක්මන පරයන්ක හා සාමාන්‍ය ජීවිතයේ අත්දැකීම් එකක් ලෙස දැනේ. නිරතුරුව හිස් නිශ්චල බවක් අත්දකි. කිසිවක් සමග ඇලීමක් ගැටීමක් නැත. දේවල් ඔස්සේ හඹා යාමක් නැත. අවශ්‍ය නම් බැඳීම් ඇති කරගත හැක. එය විඩාවක්සේ දැනේ. ගැටලුකාරී අවස්ථාවලදී නිරන්තරයෙන්ම සිත ඇතුළට යොමු වේ. ඇතුළත සිදුවන විපර්යාසය දකින විට ඇති වූ දේ ක්‍රමයෙන් බොඳ වී යයි. පෙරදී යම් කටයුත්තක් කිරීමට පෙර බොහෝ සැලසුම් කළද, දැන් එදිනෙදා කිරීමට ඇති වැඩවලදී ඒවා එනේන ආකාරයට චකිතයකින් තොරව ඒ මොහොතේම ඒවාට මුහුණ දී ඒවා ඔහේ කෙරීගෙන යයි. සැලසුම් නැති වුවත් ඒවා ඉක්මනටත් සම්පූර්ණයෙනුත් සිදුවේ. ප්‍රතිඵලයේ කුමක් වුවත් ගානක්ද නැත. වෙහෙසකර ගතියද අඩුය. නැවත නිශ්චල බවට පැමිණේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස උපදෙස් පතමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
මේක මේ සඳහන් වෙන විඩාව සහ වෙහෙසකර ගතිය පිළිබඳව වාර්තාවේ සඳහන් වෙනවා. ඒකේ විඩාව තියෙද්දිත් ඒක ඔබ්සර්ව් කරන එක, බලන එක, ඒක අරමුණක් වශයෙන් ලක් කරන එක, අවධානය ලක් කරන එක තමයි දුක්ඛසේ දරා සිටීමක් කියලා කියන්නේ. මේ දුක්ඛ සත්‍ය කියන්නේ ඔන්න ඕකට. ඉතින් ඒක ඇත්තටම මේ ද්වේෂයෙන් තොරව භාවනා ලොකු දියුණුවක් වශයෙන් සලකන්න ගත්තොත් අර මුලින් සඳහන් කරා වගේ සක්මනද පරියංකේද ඉදින්දා වැඩද කියලා දෙයක්වත් නැහැ. අනිත් එක ඒ සඳහා තමන්ගේ කාලසටහන සහ අදුමකුණුම ටික පිළිවෙලට තියාගත්තොත් එතකොට හිත අවුල් වෙනව අඩුයි. ඉතින් ඒක ධර්මයෙන්ම හදලා දෙන පාදමක්, වේදිකාවක්. ඉතින් අපි අර ඕනෑට වැඩි ලෑස් වෙන්න කියලා තමයි මේක අවුල් කරගෙන තියෙන්නේ. දැන් ඒ ස්ටේජ් එක පැනලා තියෙනවා. දැන් අපිට කොයි දේත් කරන්න පුළුවන්. ඒකට උපදේශයක් වශයෙන් දෙන්න තියෙන්නේ කිසි දෙයක් කරන්න එපා ආරාධනාවකින් තොරව. දේවල් එක්ක ඇඟ ඇතුලෙන් ආරාධනා වෙන්න ඕනේ, නැත්තම් පිටපැත්තෙන් එන්න ඕනේ. ආරාධනාව වග බලා ගන්න ඕනේ. මේ ගාවට කරන්න තියෙන වැඩේ සංවිධානයේ ආරාධනාව තුල තියෙනවා. නිසා ආරාධනාවෙන් අහන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ. ඒකට සූදානම් ශරීරය තමයි ඉති සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒක තමයි භික්ෂු ගතිය කියලා කියන්නේ. ඒක තමයි යෝග අවචරය කියලා කියන්නේ. ඒ තමයි කෙලෙස් තවන වැර තපස කියලා කියන්නේ. ඉතින් ඒක හදාගත්තට පස්සේ මුළු ලෝකෙම අවුට්බවුන් ට්‍රේනින් ගන්නවා. ඒක ඒක දේවල් එනවා. නමුත් ඒවා අපි ආර්ධනාවකින් ඉස්සත් පැනලා කෑවොත් අමුවම කෑව වෙනවා. ඕක පොඩ්ඩක් ඉදෙන්න හරිද? ආරාධනා එනකොට ඒ පැත්ත ලෑස්ටි. උදේ ඇඩ සටහන අද තියෙනවයි කියලා මට මතකම නැති වුණා. මම ඒ දාන ශාලාවේදී දැක්කා සුසලාම්තුල් ජහරි දාණේ වලඳලා එනවා. ඒත් මට ක්ලික් වුණේ නැහැ. මගේ කම්පියුටර් ඩෙස්ක් එකේ වම් අත පැත්තේ පිටියේ බෝඩ් එකක් දාලා තිබුණා. අද දවසේ ඒකත් මට මතක් කරා. ඒ වෙලාවේ අද සිකුරාදා උදේ 7ට ලෑස්ති වෙන්න ඕන කියන එක මම අර බෝඩ් එක තියා බැලුවෙත් නැහැ. ඒ කියන්නේ ඔක්කොම ලෑස්ති. නම දානවන්දන එනකොටම කුසල ස්වාමීන් වහන්සේ කම්පියුටර් රූම් එකේ ඇවිල්ලා කියලා ස්වාමීන් වහන්සේ අද අපේ කැන්ඩ වැඩසටහන ඊට විනාඩි 10 කින් කියලා. ඊට පස්සේ ඉතින් ඒකට පේ වෙනවා. මොකද ඒක අපි සම්මත කරගත්ත දෙයක් නේ. ඒකට ලෑස්තිලා වැඩේ කරගෙන යනකොට කුසල ස්වාමීන් වහන්සේ දන්නවා ඒකට අඩුව කැඩුම සකස් කරලා දන්නවනේ මේ වැඩ ටික සූදානම් වෙලා තියෙනවා. ඉතින් දැන් මම කතා කරනවා. ඉතින් ඕකට මට විශේෂ වෙහෙසක් ගන්න දෙයක් නැහැ. කරදර ගන්න දෙයක් නැහැ. වෙ මේක වැඩසටහන් නැත්තම් මම තවත් සන්තෝෂයි. ඒක වෙනම කතාවක්. මේක වෙහෙසක්. මේක දරතයක් පරිලා එනවට ඒක ඒක දරා සිටීම තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේක සාසනික වැරැද්දක් නෙමෙයි. මේක කල්ැතුව සැලසුම් කරපු දෙයක්. ඒක කරනවා. ඒක කරනකොට මේ ප්‍රශ්නයක් ආපුවාම ඒ ඒ වෙච්ච සංසිද්ධියම නිදර්ශනයක් වශයෙන් කියනකොට තේරෙනවා අපි ඔක්කොම ඉන්නේ එකම තැන. අපි මේ ආරාධනාවකින් තොරව වැඩ කරන්න යෑම නිසා සහ මේ අවශ්‍ය දේවල් සම්පූර්ණ වෙන්නේ නැතුව ප්‍රතිපාදන නැතුව වැඩිට බැස්සොත් තමයි ওই ගැටුම් අනම්මනම් එන්නේ. ඉතින් ඒකට අපි ඇත්ති වෙන්න සංසාරේ ගෙවලා තියෙනවා. මේ සංසාරෙත් මේ ජීවිතෙත් ගෙවලා තියෙනවා. ඉතින් ඒක නිසා ධර්මයෙන් ආරාධනාවක් එනකන් ඉන්න. ඒ හැම දෙයකටම බෙල් තුනක් ගහනවා. පෝච්චයක් කන්නේ ඉස්සලා වගේ මේ බෙල් තුන ගහනකොට සූදානම් වෙලා හිටියොත් එච්චරයි. ඉතින් ඒක තමයි සූදානම් සවි කියන්නේ. ඉතින් බොහොම හොඳට ඉස්සලා රචනට වැඩිය මේ රචනය එක්කන ඒ විවේශකර తত্ত্বය අපහසුකර తত্ত্বය දරතේ පරිලාහය ඉක්මවලා හෝ ඉක්මවන්න ඕන මෙන්නේ. මේක පේන්නේ රචනෙන් තමයි. ඉතින් ඒවා ඉක්මවපු ඇත්තෝ ඇති මෙතන. නමුත් ඒක ඒ විදිහට රචනා කරගන්න බැරි නම් සංනිවේදනය වෙන්නෙත් නැහැ. ඒකෙන් ලැබෙන ආනිසංසත් නැහැ. ඒ නිසා අමු අම කණ්ඩේපා. අපි පින් කරලා තියෙන ඇති වෙන්න. ඒ නිසා ආරාධනා වෙනකන් ඉන්න. වෙනකොට බලන්න ශාරීරික සූදානම්. ඒ තමයි අපි මෙතෙක් කරලා තියෙන වැඩවල තියෙන මේ පිරිච්ච ගතිය. පොතෙන් පාරමිතා කියන නම තියෙනවා. ඒ නිසා ඉතුරු බහැර රටක හිටියත් සම්මතාන් වාර්තාව ලිවීමෙන් අපි අනිකුත් භවනා කරන අයටත් යම් කිසි විදියක උත්ප්‍රේරණයක් උනන්දුවක් ඇති කරලා දෙනවා. ඒ ඇතින් වාර්තාව හොඳයි. ඉස්තරහට කවදාකවත් ඔය එන වෙහෙස දරතය පරිලාහය අඩුවේ කියලා හිතන්න. මේක එනකොට ඒක මංගල කාරණාවක් විදියට දැනගෙන කළ යුත්ත කරන්න. Do the needful. මේක ආවේ නැති ඇයි මේක වැරදුනේ ඇයි අදාළ නැහැ. ඒක තමයි ලියලා තියෙන්නේ. මට හරි ගියයි වැරදුනායි කියලා දෙයක් නැහැ. හරි ගියා නම් වැරදුනා නම් ඒ සමස්තයේ යෙදෙන ඔක්කොගෙම සාමූහික ප්‍රතිඵලයක් හෝ ආදීනවයක්. ඒක හරි වටිනවා. ඉතින් ඒක අන්තිමට තමන්ගේ පරියන්කය ඇතුළටත් බලපානවා, ලක්මන ඇතුළටත් බලපානවා. ශරීරයත් ඒකට හැඩ ගැහෙනවා. ඉතින් අපි ඒකට ආජීවය කියලා තමයි නම දාලා තියෙන්නේ. ජීවන රටාව ඇතින් බලනකොට හොඳයි වාර්තාව මේ දුකසේ දරා සිටීම දිගට කරගෙන යන්න කියලා කියන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. ඊළඟ වාර්තාව. ගෞරවනීය ස්වාමීන් වහන්ස, දිගු කලක සිට ආනාපාන සති භාවනාව කරනවා. පළමු හුස්ම දෙස සතියෙන් බලන විට හුස්ම නොදැනී ගොස් වේදනා සිතුවිලි නැතිව හිස් බැල්මෙන් සිටිනවා. දැන් මාස ගණනක සිට දිනපතා සතිය පාලනයකින් තොරව ගිලිහි ගොස් පසුව පියවි තත්ත්වයට පත්වේ. නමුත් දැන් භාවනාව මොන වෙලාවට පටන් ගත්තත් එකම වෙලාවට අවදි වේ. සමහර දිනක මට තව ටිකක් භාවනා කරන්නට උවමනා වුණත් ඒ ඉඩ නොදී. මේ මගේ කිසියම් අඩුපාඩුවක් නිසා සිදුවනවාද කියා මට වරක සිතෙනවා. මෙම තත්ත්වයේ හදාගන්නට මා විසින් කළ යුතු දෙයක් පිළිබඳව ඔබ වහන්සේගේ අවවාද ලැබේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබී ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. සාදු සාදු සාදු.
අපි අර සාකච්ඡා කරපු විදිහට ඒ කම්මැලිකම එන හැටි, කම්මැලිකම තුල අපි ඉන්න හැටි, ඊට පස්සේ අපි නැවතත් ආයෙත් අවදි වෙන හැටි ආදී වශයෙන් ඒ කම්මැලිකමේ අවස්ථා තුනක් තියෙනවා. ඒ තුනේ අන්තිම එක තමයි ඔය විස්තර කරන්නේ. අවදි වුණාට පස්සේ ප්‍රකෘති තත්ත්වයට ආවට පස්සේ මේ උඩත් කටු බිමත් කටු තමයි. එතකොට නිකන් කූඩැල්ලා කොට්ටේ උඩ තිබ්බා වගේ තමයි ඉන්න බැරි ගතියක් තියෙනවා. ඉතින් ඒ අපි මේකට අවදි වුණයි කිව්වට ඊට ඉස්සෙල්ලා තමයි අවදිය තියෙන්නේ බුදුරජාන් වහන්සේ කියන්නේ. ඔය කෙලෙස් නැති කරදරයක් නැතුව ඉන්න වෙලාව. ඊට පස්සේ මේ ඉඳුරන් වැඩේ බාර ගන්නකොට තමයි අපි ප්‍රകൃතියට ආවයි කියලා හිතන්නේ. අපි හිතන්නේ අවදි වුණා. ඇත්තටම මේක කෙලෙස් නින්දා. මේක මරණ නින්දා. ඊට ඉස්සෙල්ලා අපි හැම දරතයක් පරිලාහයක් හැප්පීමක් ගැටීමක් ආයාසයක් නැති තැනක ඉන්නවා. ඉතින් ඒක දැනගන්න පුළුවන් අපිට ඒකට එන්නේ ඉස්සෙල්ලා තොරතුරු පෙන්නනවා. ඒක සමස්තේ ඒ විවේක කාලය තුළ විරෝ නිරෝධ කාලය තුළ ගත කරන ඊට පස්සේ අපි ආපහු ඉන්ද්‍රිය බද්ධ තැනට එනවා. ඉන්ද්‍රිය බද්ධ තැනට ආපු ගමන් ඇවිස්සෙලා ගතියක් තමයි තියෙන්නේ. ඒක තමයි කෙලස් කියන්නේ ඔන්නෝකට තමයි. ඇවිස්සෙන ගතියක් තියෙනවා. ඉතින් අපි ඒකට සාපේක්ෂව තමයි ඊට ඉස්සෙල්ලා හිටපු නිරෝධ තත්වය කියාගන්න බෑ. සීමාවක් නෑ. මම කරන දේකුත් නෙවෙයි කියන தත්ත්වෙ දකින්න. අන්න ඔය දෙක සංසන්දනය කරන්න උත්සාහ කරන්න කියන එක තමයි කියන්නේ. මේ රචනය මේ කියන දේ ඇහුවට පස්සේ රචනය කෙරුවොත් වෙනස් විදිහකට කරාවි. මේකේ මැද ගැන සඳහනක් තියෙනවා, ඒක ගැන අවධියක් නැහැ. ඊට පස්සේ අග ගැන සඳහනක් තියෙනවා, ඒක ප්‍රකෘති தත්තරපත් වීමක් කියලා තියෙනවා. අන්න ඒක තමයි අපේ ජීවිතේ තියෙන විකෘතිය. අවදිනාට පස්සේ විකෘතියක අපි ඉන්නේ. අවදින්න ඉස්සෙල්ල තමයි අපේ ප්‍රകൃතිය, අපේ ස්වභාවය, අපේ ඇට් හෝම් සිටුේෂන් එක. ඉතින් ওই දෙක දකින්න මේ වගේ අර විවේකයට යනවා, ආය කක්කාවට එන්නවා. ආය විවේකයට යනවා, ආය කක්කාවට යනවා. කක්කාව ගැන තමයි අපි ලියන්නේ. කක්කාව ගැන තමයි අපි මේ ලෝකයට කියන්නේ. ඒක ලියන්න පුළුවන් භාෂාවට ලක් වෙනවා. ඒ වගේම කාටවත් තේරෙනවා. ඒකට සාපේක්ෂව ඊට ඉස්සෙල්ල හිටපේක. හැමදාම උදේ පාන්දර අවදි වෙච්ච ගමන් අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවනම් අවදි වෙච්ච ලයින්ස් අපි ඔරියන්ටේෂන් එක බලලා මෙහෙමයි මෙහෙමයි කියලා වැඩසටහන් ලෑත්ති කළා. ඊට පස්සේ ඉතින් පිස්සු කෙරිනවනේ. අපි මිල් එකට අහුවෙනවා. නැත්නම් ඊට ඉස්සර බැලුවොත් එහෙම ඒකට අහුවෙන්නේ ඉස්සෙල්ලා අවදියේදී මමෙකුත් නැහැ. ඔක්කොම අනායයෙන් සිද්ධ වෙන්නේ. අඩු ගන්න බෙඩ් ෂීට් එකවත් තේරෙන්නේ නැහැ. ඉතින් මේ දෙක මිනිස්සයාට ඉදිරි ගමන සඳහා හම්බෙලා තියෙන විකල්ප දෙකක්. ඔය දෙකෙන් අපේ හිත කැමැති කැමැති කියන්නේ ඉතින් අර ආසාව නිසාම නෙවෙයි, අක්කාවක් බව දන්නවා. භාෂාව වැඩ කරන්නේ අවදි වුණාට පස්සේ තමයි. ඒක කොහොමද අක්කාවක්? ඒක පොඩක් කෙලෙස් මරණින්ද. ඒකට අපි අවදි වෙනවා කියලා කියනවා, ප්‍රകൃතිය කියලා කියනවා. ඊට ඉස්සෙල්ලා හිටපේක විකෘතියක් කියලා කියන්නේ. මේ බුද්ධෝත්පාද කාලේ ඔන්නෝකයි අපේ දින අවිද්‍යාව. ඉතින් ඒ නිසා මේ රචනය නැවත ලියන්න. මේ මං කියන එක තේරෙනවා නම් ලියලා ආයසරයක් තමන් කියවලා බලන්න. එතකොට තේරෙනවා මේ මෙතෙක් කල් අයෝනිසෝමනසිකාරට තිබුණු දේ දැන් යෝනිසෝමනසිකාරට දාලා වෙච්ච සංසිද්ධියම ලිව්වොත් මොකද්ද ධර්මයක් එළියට එන්න පටන් ගන්න. තිබුණු අඩුම කුඩුමම තමයි. ඒක පෙළ ගැස්සුණාට පස්සේ ඒක බල සම්ප්‍රේෂණයක් සිද්ධ කරනවා, බල රේඛාව හැදිච්ච ගමන්. ඉතින් අන්නේ දේ කරලා ඒ රචනාලිවීම සම්බන්ධ ඒක කියන්නේ ජීවිතේ දිහත් බලන්ඩ අපි මේ ලෝකයක් එක්ක අවදියෙන් ගත කරනවා කියලා කියන්නේ මරණින් ගකිනේ. ඔච්චරද කියනවනම් අවදිය කියන එක විකෘතියක් වෙන ධර්මයට ගිහිල්ලා තියෙනවා. අන්නේ විදිහට අර වරදවල අර්ථකථන දීපේක අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරට දාලා මේ රචනෙම නැවත ලියලා බලන්ඩ කියලා අපි යමු ඉස්සරහට.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. උදේ මාත්‍යුමට ලැබිලා තියෙන වාර්තා නම් එපමණයි.
චැට් එකට හම්බෙලා තියෙන වාර්තාවක් ස්වාමීන් වහන්සේ මට ඒක ඉදිරිපත් කරන්න අවසර. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තවදුරටත් හිස් බවක් නොව සම්පූර්ණ වැනි බවක් හිස්මතු වන්නේ ඉන්පසු ඒ ගැන කිසි කීමට නැති බවටයි බවට යයි. බොහෝ විට ඒ ස්වභාවයයි. අරමුණු ලෙස හෝ බොදවන දේ ලෙස පෙරමෙන් වෙන් කළ නොහැකි බවකි. විටක සිදුවෙන දේ අදාළ නෑ වගේ. තවත් වෙලාවකට දුරක වෙන දේකට ලං වෙලා ආයෙත් ඈත් වෙනවා වගේ. ඒ එක්කම වරින් වර මුහුදේ ගැඹුරට ගියා වැනි සැලීම් නැති නිසල බවකි. ඒ පර්යංකේදීද ඉස්මතු වේ. එදිනදා ජීවිතේ එක්වර සැලසුම් වෙනස් වුවද එහා සමබරව කටයුතු කෙරේ. එන විදියකට මුහුණ දීමට හැඩගැසුණු අයුරකි ඉස්මතු වන්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
මේකත් මේ වාර්තා හතර එකින් එකට එකින් එකට එකින් එකට yaad වෙන්න වාගේ මේකේ මේ no news is good news කියන පණිවිඩය තමයි දෙන්නේ. ඒ හොඳ පිළිසොත් අට ගියාම ලියන්න දෙයක්වත් නැහැ, කියන්න දෙයක්වත් නැහැ. ඒක මගෙත් නෙවෙයි. ඒක නිකන් ඔය තියෙනවා. ඒක පිළිබඳව අපි කියන්නේ නැහැ, ලියන්නේ නැහැ. මොකද අපි නිවුස් වලට කැමති. නිවුස් කියන්නේ කක්කා. නිවුස් කියන්නේ ලියන්න යමක් තියෙනවා නම් ඒක කවදාකවත් ඉටර්නල් ටාවිසම් එක නෙවෙයිනේ. ඉටර්නල් එකේ ලියන්න දෙයක් නැහැ. මොකද ඒක මගෙත් නෙවෙයි, මටත් නෙවෙයි, මගේ ආත්මයක් නෙවෙයි. ඉතින් ඒක නිසා ඒක පිළිබඳව ලියවෙන්නේ නැත්තේ නෑ. මේ රචනේ අනිච්චවට වැඩිය ඒක ටිකක් බාරගත්ත මෝරච්ච වශී කරගත්ත ගතියක් තියෙන එක හොඳයි. අනික් කට්ටියටත් ඔතෙන් යන්න බැරි නෑ. ඒක අර දුර බලනවාද ළඟ බලනවාද කියන දෘෂ්ටි කෝණය විතරයි. ඉතින් අර හරි දේ දැක්කනම් එයා කට උතර නැතුව යනවා. එයාට කියන්න දෙයක් නෑ. ලියන්න දෙයක් නෑ. අද ලෝකෙ මෙච්චර සංනිවේදනය දිනු වෙලා තාක්ෂණික ක්‍රම තිබ්බත් කතා වැඩි වෙලා තියෙන හැටි බලන්න. ඒ සියල්ලම භවගාමීනේ. ඒ සියල්ලම සංසාරේනේ. ඉච වැඩි උනායි කියලා තාක්ෂණික දියුණුවක් හෝ යුග පෙරලියක් හෝ එහෙම නැත්නම් ওই මොන කුණු හරිපෙ කිව්වත් ඔබට විද්‍යාව කියන නම දාගත්තට අවිද්‍යාව කියලා තමයි කියන්නේ. ඒ නිසා අපිට උරුමයක් තමයි අර දුර තියෙන දේ උරුම ලඟ වෙලා බලන්න පුළුවන්. ආයෙ දුරස් වෙනවා, ආයෙ ලඟ වෙනවා. ඉතින් ඒක භාවනාවේදී විචිතිස්සතාවක් සිද්ධ වෙනවා කියලා හිතන්න. පරියන්ඛයත් තුළ. ඒතර යාට තේරෙනවා මේ දෙකෙන් අර විකෘතිය ප්‍රකෘතිය කරගෙන ප්‍රකෘතිය විකෘතිය කරගත්තාට පස්සේ ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. මේක ධම්මපදයේ කියනවා අසාරේ සාරමතිනෝ සාරේ ච සාර දස්සිනෝ ඒ සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. සාරේ අසාරේ විදිහට දකින්නවා, අසාරේ සාරේ විදිහට දකින්නවා. ඒක කවදාකවත් එයාට සත්‍ය අවබෝධ කරන්න බෑ සංකල්ප වැරදි නිසා. මිච්ඡා සංකල්ප ඒ මිච්ඡා සංකල්ප සම්මා සංකල්ප වාටපත් වීමක් විතරයි භාවනා දේශී දෙන ගිහි ගිය අතෑරියත් අරමුණ නැති වුණත් ඉබේ සිද්ධ වුණත් අවුරුදු 15ක් විශ්වාස ගියත් දවස් හතෙන් කරත් වෙන්නේ මේ අයෝනිසෝමනසිකාරේ මිච්ඡා සංකල්ප සම්මා සංකල්ප වෙන එක. ඒක තේරෙන්නේ ඒක වෙලත් ඇති තම තේරෙන්නේ ඒක රචනා කරපු දවසට තමයි, එලි කරපු දවසට තමයි. අපි දේශනා කියලා තමයි ඒකට පාවිච්චි කරන වචන. දේශනා කරන්න කාය කණි ළඟට ගිහිලා දේශනා කරනවා. එතකොට ඒක සභාගත වෙනවා, ලෝකෙට යනවා, පැතිරෙන සංක්‍රමණික ලෙඩක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් ලෙඩක් කියලා කිව්වට සංක්‍රමණික වෙනවා. ඒ තමයි ශාසනය කියන වචනේ අර්ථය, මේ පණිවිඩේ. ඒ නිසා හොඳයි ලියලා තියෙනවා ඒකම හරි කියලා හිතාගෙන no news good news කියන ඉදිරියට යන්න කියලා කියනවා.
අපිට එක ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. ස්වාමින්වහන්සේ වෙලාව නම් 8
අපිට මේ වේදිකාව සකස් වෙගෙන එනවා. ඉක්මනට ඉදිරිපත් කරන්න කියන්න.
හොඳයි. එහෙනම් මහේෂ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න මයික් එක අන්මියුට් කරලා.
අවසරයි ස්වාමින්වහන්සේ. එදිනෙදා ජීවිතේ පවත්වාගෙන යන විදියට කමඨාන් වார்த்தාවක් ඉදිරිපත් කරන්න අදහස් කළේ. සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේ පුළුවන් තරම් හිත යොමු වෙනවා ශරීරයේ ක්‍රියාකාරීත්වය ගැන බලන්න. ඒ අතරතුර එක එක අදහස් එනවා, එක එකනා කතා කරපු ඒවා, එළියෙන් ගත්ත දේවල්. එතකොට සිග්නල් එකක් එනවා හිතට, ඕවා ඉතින් එළියෙන් ආපු ඒවානේ පැටලෙන්න හොඳ නෑනේ කියලා. එතකොට ආපහු යොමු වෙනවා මේ ක්‍රියා ශරීරයේ අපිටම කපනවා නම් දෙයක් එක්ක යමක් රැකියාවේ යෙදෙනවා නම් ඒව ගැන හිත යොමු වෙනවා. අතරින් පතර එහෙම එනවා. හැබැයි අර වෙනදා කාලයක් තිස්සේ කරපු සක්මන් භාවනාව, පාරයන්ක භාවනාවට ඒ වෙලාවල් වලට වාඩි වෙන්න වෙන්නේ, කියන්නේ යොමු වෙන්නේ නැහැ. ඒක ඉබේම ඒවා නිකන් අතහැරිලා වගේ ගිහිල්ලා. හැබැයි නිශ්චලව ඉන්න වෙලාවට හිතනවා දැන් මම පොඩ්ඩක් නිකන් ඉඳගෙන බලනවා හිත දිහා කියලා බලාගෙන ඉන්නවා. එතකොට පේනවා අර වෙන අදහස් එනවා, ඒවා දිහා බැලුවම ඒවා යනවා, එහෙම එහෙම යනවා. ඉතින් මට ස්වාමින් වහන්සේගෙන් උපදෙසක් ඕන වෙන්නේ අර නිතිපතාර ටයිම් ටේබල් එකකට මේ පුහුණු වෙන කාලේ කරපු සක්මන සහ පරයන්කය නිරත නොවෙන්න යෙදෙන, කියන්නේ ඒක ඉබේම වෙනවා, එහෙම යෙදෙන්නේ නැහැ. ඒක කමක් නැද්ද, නැත්නම් මං බලෙන් ඒකට යන්න ඕනද කියන එක තමයි මට දැනගන්න ඕන ස්වාමීන් වහන්ස.
කාලසටහන කොහොමදක් තියාගන්න ඕනේ? ඒක ලෙවල් එක වෙන මොන වැඩ තිබ්බත් ඒ නිතිපතා ඒ කාලසටහනට වැඩ කෙරුවොත් ඔය කියන කායන පස්සනාවේදී කාය සම්බන්ධ විස්තර දැනුණට ඒක හරහා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වගේ ගැඹුරකට යන්න එපායි. ඒක ඩයිමෙන්ෂන් එකක් නෙවෙයි. පේන්නේ ඒ ටික සිද්ධ වෙන්නේ ඒ සඳහාම භාවනා සඳහාම සක්මණ සඳහාම පරියන්ක සඳහාම කාලසටහනක් හදාගන්න. ඇත්තටම කියනවා නම් ඔය ඇති වෙන තියෙන ජීවන රටාව එවැනි කාලසටහනක් හදාගන්න බාධාවක් ඇත්තෙම නැහැ. ඒවා ඉබේම මග ඇරෙන එක තමයි ස්වභාවය. ඒක නොවෙන්න දෙන එක තමයි ථේරවාදී කියලා කියන්නේ. බුදු වෙලක් භාවනා කරනවා. මහරහතන් වහන්සේලා රහතුනට පස්සේ දුතාංග රකිමු. ඉතින් කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ රහතන් වහන්සේට තේරෙන්නේ නැහැ දිව්‍ය බ්‍රහ්මේ වඳිනවලු මේ මිනිස්සයා මේ මොකටද භාවනා කරන්නේ? මේ එතන භාවනා කරනවා කියලා කියන්නේ නිත්‍යපතා කරනවා. ඒකෙන් තමයි ජීවිතේ පොඳු වැටපෙන. ඒ තමයි ජීවිතේ ව්‍යාකරණය එන්නේ. ඒක අනිත් අයට නිහඬ බණක් වෙනවා. ඒ නිසා යන විදිය හොඳයි. ඒක ලැබිච්ච අතවාසියක්. නමුත් පුළුවන් තරම් බලන්න අර ආධුනික මනස ඇති කරන ABCD කියපු දවසේ වගේ ආයශරයක් නිතිපතා භාවනා කරන්න බලන්න සබහා ධර්ම අනුග්‍රහ කරන හැටි මුතුම හිතෙනවා. ශාසනික හිතෙන් පිළිහිමක් වෙලා නැහැ. අපි හරියට මේ නිතිපතා වැඩේ කරනවා නම් ඒකන්නේ කරන්න වැඩි වීම බැරි වීම ගැන කනගාටු වෙන එක නෙවෙයි මම මේ කතා කරන්නේ. නැවතත් ආයශරයක් බිකිනර්ස් මයින්ඩ් එකට ගිහිල්ලා ඒ ටික කරන්න බලන්න කියලා අපි හිතට ගනිමු.
සාදු 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 ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා අපි වෙනුවෙන් අද දවසේ ධර්ම දේශනය පවත්වන ලෙස. සාදු
සාදු සාදු නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තයෝ විතක්කේ කුසලේ විතක්කයේ තයෝ පන අකුසලේ විනිරාකරේ සවේ විතක්කානි විචාරිතානි සමේති බුද්ධං රජං සමෝහතං සවේ විතක් විතක්කූප සමේන චේතසා ඉදේව සෝ සන්ති පදං සමජ්ජගාති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අද දවසේ මේ ඉදිරිපත් වෙලා තියෙන කතා බහ මතක් කරන්න මම මෙහෙම දෙයක් කියන්න. අපි හිතුවොත් කල්පනා කරොත් යම් කිසි දුවිල්ලක් එහෙම නැත්නම් දුමාරයක් මේ වගේ දෙයක් පවතිනකොට අපිට මේ අපි යන පාර ඒ වටපිටාව පේනවා අඩු වෙනවා. එහෙම දෙයක් සාමාන්‍ය ලෝකේ අපිට උපමාවට දැක ගන්න පුළුවන්. දැන් ඔය අර ලැව් ගිනි වලින් මේ පෙළෙන ඒ පළාතේ ගත්තොත් ඒ මහා මාර්ගයක ගමන් කරත් සමහර විට දුමාරේ නිසාම ඉදිරිය පේන්නේ නැහැ. වැඩි දුරක් පේන්නේ නැහැ. මේ නිවැරදි දර්ශනපතය හඳුනා ගන්න දැක ගන්න අමාරු ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ දුවිල්ල එහෙම නැත්නම් මේ දුමාරය හේතුවෙන්. එතකොට ඔහොම දෙයක් අන්න මේ දර්ශනපතය අවහිර කරන බව ආවරණය කරන බව අපිට දැක දැන ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ අපේ දර්ශනපතය ආවරණය කරන අවහිර කරන යම් අදහසක් නැත්නම් යම් දේවල් පිළිබඳ බුදුරජාණන් වහන්සේ මේ අද දවසේ සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා. එතකොට ඒකට දීලා තියෙන නමත් මේ කියන අදහසට ගැළපෙන නමක් තමයි. මොකද්ද? අන්න අන්ධ කරන සූත්‍රය කියලා තමයි ඒකට දීලා තියෙන්නේ. මේ විදිහට අන්ධ කරනවා, මේ විදිහට මේ පෙනීම බාල කරනවා කියන වගේ අදහසක් තමයි. එතන මෙන්න මේ විදිහට අන්ධ කරන ධර්ම තුනක් මේ භාග්‍යතුන් වහන්සේ මෙතෙන්දී පෙන්නුම් කරන්න ප්‍රකාශ කරන්න උත්සාහ ගන්නවා. මෙන්න මේ කරුණු ටික මේ කෙනෙක්ගේ ඇස් අන්ධ කරන සුළුයි. එහෙම නැත්නම් අර ප්‍රඥා ඇස මේ නිවැරදි ලෙස දැක දැන ගන්න තියෙන හැකියාව බාල කරන සුළුයි කියලා මේ විදිහේ අදහසක් භාග්‍යතුන් වහන්සේ ලබා දෙනවා. එතකොට මේ අන්ධකරණ සූත්‍රයේ මේ කෙනෙක්ගේ ඇස් අඳුරු කරන ධර්ම තුනක් සහ ඊට පස්සේ ඒ කෙනාගේ ඇස් නැවතත් පෙනීම ඇති කරන, පෙනෙන්න උදව් කරන ධර්ම තුනකුත් පෙන්වලා දෙනවා. එතකොට මේ එකිනෙකක් ගත්තහම අන්ධකරණ ධර්මයක් තියෙනවා, ඊට ප්‍රතිවිරුද්ධ යම් කිසි පෙනීම ඇති කරන ධර්මයක් තියෙනවා. ඔන්න ඔය කියන අදහසෙන් මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ධර්ම එකින් එක තුනක් අඳුන්වලා දෙනවා. අන්න ඒ අදහස තමයි, ඒ පැහැදිලි කිරීම තමයි මේ සූත්‍ර දේශනාවේ අඩංගු වෙන්නේ. එතකොට ඒ අඩංගුවේදී මේ කරුණු ගත්තොත් එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. පළවෙනියට අන්ධකරණ ධර්මයක් පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ අන්න එළිය ඇති කරන, පෙනීම ඇති කරන, ප්‍රඥාව ඇති කරන ධර්මයක් පැහැදිලි කරලා දෙනවා. ආයේ නැවතත් අන්ධකරණ ධර්මයක් පැහැදිලි කරලා දෙනවා. නැවතත් පෙනීම ප්‍රඥාව ඇති කරන ධර්මයක් පැහැදිලි කරලා දෙනවා. ඔන්න ඔය විදිහට එකින් එක අඳුන්වලා දෙනවා මේ ප්‍රතිවිරුද්ධ ධර්ම. එතකොට නිකන් හරියට මේක නිකන් අර වෙනම් සහ ඇන්ටි වෙනම් වගේ කතාවක් තමයි නේද? දැන් ඔය සර්පෙක් එහෙම දෂ්ට කරාම මේ සතාගේ විස නසන්න දෙනවා ප්‍රතිවිසක්. සාමාන්‍ය ප්‍රතිවිසෙත් යම් පමණකට අනතුරක් තියෙනවා තමයි. එතකොට මේ ප්‍රතිවිස ලබා දෙන්නේ යම් කිසි විදියක හිතලා කල්පනා කරලා තමයි ලබා දෙන්නේ. එතකොට මේ අපි හිතමු ඔය නයෙක් කොළඟෙක් වගේ සර්පෙක් දෂ්ට කරොත් එතකොට මේ ප්‍රතිවිස කොහොමත් ලබා දෙන්න වෙනවා. හිතන්න කල්පනා කරන්න දෙයක් නැහැ. මොකද ලෙඩාගේ තත්ත්වය බරපතලයි. හැබැයි යම් කිසි විදියක ඔය කුණ කට්ටෙක් වගේ කෑවොත් අන්න පොඩ්ඩක් තියාගෙන ඉන්නවා. එකපාරට ප්‍රතිවිස දෙන්නේ නැතුව තියාගෙන බලාගෙන නිරීක්ෂණය කරගෙන ඉන්නවා මේ ලෙඩාගේ තත්ත්වය කොහොමද කියලා. බැරි වුණොත් තමයි ඒ ප්‍රතිවිස ලබා දෙන්නේ. ඊට පස්සේ අපි හිතමු ඔය මද විස සර්පෙක් නැත්නම් නිර්විෂ සර්පෙක් වගේ එකෙක්. දැන් ඔය පහුගිය දවසක හම්බුණා එකෙක්, උගේ නම මල්සරා. මල්සරා කියන නමටම හරියන්න පෙනුමකුත් ඌ ළඟ තියෙනවා. ලංකාවේ ලස්සනම සර්පයාලු. එතකොට ඒ වගේ සතෙක් නිර්විෂ, එහෙම නැත්නම් මද විස ගණයට තමයි වැටෙන්නේ. එතකොට ඒ වගේ සර්පෙක් කෑවට අර විදිහේ ප්‍රතිකර්මයක් ප්‍රතිවිසක් ලබා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට අර දෂ්ට කරන සර්පයාගේ භයානකත්වය මත මේක තීරණය වෙනවා. මේ ලෙඩාගේ තත්වය මත මේක තීරණය වෙනවා. එතකොට සාමාන්‍ය ගත්තොත් දැන් මේ කියන කතාව, මේ පැහැදිලි කිරීම අපි මෙන්න මේ මට්ටම් වලින් තේරුම් ගත යුතුයි. මේ ලෙඩාගේ තියෙන අමාරුව, වෙහෙස, පීඩාව අනුව තමයි මේක තීරණය වෙන්නේ. එතකොට අර බේරගන්න බැරි භයානක ලෙඩෙක්ට, එහෙම නැත්නම් භයානක සර්ප දෂ්ටණයකට ලක්වෙච්ච ලෙඩෙක්ට ලබා දෙන ප්‍රතිකර්මය තමයි බුදුරජාණන් වහන්සේ මේ පෙන්නුම් කරන්නේ. මෙන්න මේ විදිහේ තත්ත්වයක් තියෙන, මේ විදිහේ ව්‍යාධියකින් පෙළෙන මේ ලෙඩාට මෙන්න මේ ප්‍රතිවිස ලබා දෙන්න කියලා කියනවා. හැබැයි මේකේ අපි හිතමු ආරම්භක මට්ටමේදී මෙහෙම වුණාට තව ටිකක් උඩට උඩට යනකොට මේ ප්‍රතිවිස ලබා දෙනවදෝ නොදෙනවදෝ කියලා තත්ත්වයක් සහ මේ ප්‍රතිවිස ලබා නොදිය යුතු තත්ත්වයක් කියලා මතු කරගන්නත් පුළුවන් වේවි. ඉතින් කෙසේ නමුත් අපි හිතමු මේ විදියට මේ භයානක රෝගයකින් පෙළෙන, නැත්නම් දෂ්ටණයකින් පෙළෙන මේ රෝගියාට තියෙන රෝග සලකුණු නැත්නම් ඒ ආපදාව සහ මේ ආපදාවට කළ යුතු ප්‍රතිකර්මය යන විදිහට මෙන්න මේ අන්ධකරණ සහ එළිය ආලෝකය ඇති කරන කරුණු තුනක් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්න උත්සාහ ගන්නවා. ඒතර මේ එකින් එක මම පැහැදිලි කරන්නම් ඊට ප්‍රතිවිරුද්ධ ධර්මයක් සමග. එතකොට මේ කියන්නේ මොනවද මහණෙනි? මේ ඇස අඳුරු කරන, පෙනීම ප්‍රඥාව නැති කරන මෙන්න මේ විදිහේ අකුසල විතක්ක තුනක් තියෙනවා. අකුසල විතක්ක තුනක් ගැන තමයි කියන්නේ. එතකොට ඇයි මේ අකුසල විතක්ක අපේ පෙනීම නැති කරන්නේ? අර විදිහට අපේ දර්ශනපතය අවහිර කරන්නේ ඇයි කියලා කල්පනා කරොත්, මේ විතක්කවල යෙදිලා ඒවා විචාර කර කර නැවත නැවත කාලය වැය කිරීම තුළ මේ දැනත්තාගේ අවධානයෙන් වැඩි හරියක් මේ දේවල් වල අහු වෙලා තියෙන්නේ, මේ දේවල් වල ගොනු වෙලා තියෙන්නේ. අපි කියන්නේ ප්‍රී ඔක්කියුපයිඩ් කියලා. මොනවදෝ දෙයක යෙදිලා ඉන්නවා. යෙදිලා ඉන්නේ මෙන්න මේ විතක්කවල. එතකොට මේ යෙදීම නිසාම, ඒ අවධානය ඒවා තුළ ගොනු වීම නිසාම මේ දැනත්තාට නිවැරදි දර්ශනය දැක ගන්න අමාරුයි. සාමාන්‍ය යම් යම් දෙයකට අපි අසු වෙන්න ප්‍රධාන හේතුව තමයි අපේ අවධානය ඒකට ගොනු වෙනවා. ඒ තුලම ගමන් කරන්න පටන් ගන්නවා. එතකොට අර අනිත්‍යව පේන්නේ නැතු වෙනවා. අනිත් දේවල් වලට අන්ධ භාවයක් අපි තුල මතුවලා එනවා. ඕකම කියනවා දැන් මේ ඉන්ද්‍රිය ගැන කතා කරනකොට අපිට හිතෙනවා මේ ඇස් අපිට පෙනීම ලබා දෙනවා. කන් අපිට අස්සෝනවා, සද්ද අස්සෝනවා. මේ ඇඟ අපිට දේවල් දනවනවා. ඔහොම තමයි අපිට බැලුව බැලමට හිතෙන්නේ. නමුත් මේ ඇහැක ක්‍රියාවලියම ගත්තොත් මේ ඇහැට එක රූපයක් පතනය වෙනකොට පේනකොට තව රූප දස දහස් ගණනක් මගහරිමින් තමයි මේ එක රූපයක් අපිට පෙන්වන්නේ. මේ කනට ඇහෙන සද්ද ගත්තොත් මේ සද්ද දස දහස් ගණනක් ඇහෙද්දී එක සද්දයක් මෙන්න ඇහුණා කියලා අපිට පෙන්වුම් කරනවා. එතකොට ඔන්නෝ විදිහේ ක්‍රියාවලියක් තමයි මේ ඉන්ද්‍රිය තුල තියෙන්නේ. එතකොට එකක් අස්සෝනකොට, එකක් පෙන්වුම් කරනකොට ඒ තුලම තව සිය දහස් ගණනකට බීරි භාවයකුත්, සිය දහස් ගණනක් රූපය වලට අන්ධ භාවයකුත් මතුවලා එනවා. මොකද මේ තැනැත්තාගේ අවධානය අතෙන්ට කොටු වුණා, ඉතුරු ටික නොපෙනී ගියා, ඉතුරු ටික නොඇසී ගියා. ඉතින් ඔන්නෝ විදිහට මේ විතක්කවලත් විචාර කර කර ඒවා ඔක්කියුපයිඩ් වෙලා ඉඳීම තුළ මොකද වෙන්නේ? අන්න ඉතුරු ටිකට අන්ධ ස්වභාවයක්, ඉතුරු ටිකට නොපෙනෙන ස්වභාවයක් මේ තැනැත්තා තුළ මතුවෙලා එනවා. එතකොට බැලුවොත් මේ නිවන කියන සත්‍ය හැම වෙලේම අපේ ඇස් ඉස්සරහම තියෙනවා. හැබැයි අපි ඒක දකින්න තරම් විවේක මනසක් අපිට නැහැ. අපි ඉන්නේ අර විවිධ දේවල් වල මත් වෙලා මුලා වෙලා. මේ නිවන මෙච්චර ළඟ තියුණත් දැක දැන ගන්න බෑ මෙන්න මේ අන්ධ කරන ස්වභාව නිසා කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. එතකොට පළවෙනියටම පෙන්නුම් කරන අන්ධ කරන ධර්මය තමයි කාම විතක්ක. එතකොට සාමාන්‍ය අපි හිතුවොත් කල්පනා කරොත් ඔය දේවල් වල යෙදිලා සැප සම්පත් හොයමින් ඒ දේවල් මිල මුදල් හම්බ කරගනිමින් ගත කරන කෙනෙක් ගත්තොත් එයාගේ දවසේ වැඩි හරියක් කියන්නේ මෙන්න මේ කාම විතක්ක වල තමයි. නේද? කාම විතක්ක විචාර කරමින් හත්පස එහෙම හොඳට ඇද දැනගනිමින් එහෙම හොඳට පරීක්ෂා කරමින් මේ තැනැත්තා ඒවයෙම යෙදිලා කල් ගත කරනවා. තව කොහොමද මුදල් හරි හම්බ කරගන්නේ කියලා කල්පනා කරනවා. කොහොමද මම මීට වැඩිය සැප සම්පත් විඳින්නේ කියලා බලනවා. නේද? මේ තැන්වල සංචාරය කරන්න ගියොත් හොඳයි කියලා හිතනවා, කල්පනා කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට මෙන්න මේ කාම විතක්කවල යෙදිලා ඒවායෙම වැඩි වේලාවක් අවධානය ලැබීම තුළ මේ තැනත්තට මේ නිවන අන්න නොපෙනී යනවා. මේ කිවිතක්ක විසින් මේ තැනැත්තව යම් අන්ධ කිරීමකට ලක් කරනවා. ඔන්න එක විසක් මේ තැනැත්තට, එහෙම නැත්නම් මේ ඇවිල්ලා තියෙන ආපදාවේ එක සලකුණක් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා. මෙන්න මේ විදිහේ දේවල් වල යෙදිලා තමයි මේ තැනැත්තා කල් ගෙවන්නේ. අර කාමයන් පිළිබඳ පරීක්ෂණ කරමින් තමයි මේ තැනැත්තා කල් ගෙවන්නේ. ඒවාම හොයමින් කල්පනා කරමින් තමයි මෙතනට කල් ගෙවන්නේ. ඉතින් අපි හිතමු දැන් ඔහොම කල් ගෙවීම තුළ අන්න මොකද වෙන්නේ? නොදැනීම අර යථාර්ථය නොපෙනෙන අන්ධකරන ස්වභාවයක් මේ තුළ මතුවලා එනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ අන්ධකරණ ස්වභාවය නසන එළිය ආලෝකය ඇති කරන වෙනත් කල්පනාවක් ගැන කියනවා. දැන් ඔන්න ඒක ප්‍රතිවිසක්. අරකත් විතක්ක මේකත් විතක්ක. අකුසල විතක්කයක් වෙනකොට කුසල විතක්කයක් ලබා දීම තමයි මෙතන සිද්ධ කරන්නේ. එතකොට කුසල විතක්කය මොකද්ද? අර කාමයන් පිළිබඳ හිතනව වෙනුවට අර ඒ කාමයන්ගෙන් මිදීම, එහෙම නැත්නම් නිවන ගැන මෙතනත්ත කල්පනා කරනවා. කාමයන් සංසිඳීමක්, ඒවයින් මිදීමක් වන නිවන ගැන කල්පනාවක් මේ තැනැත්ත ඇති කර ගන්නවා. එතකොට අන්න භාග්‍යතුන් වහන්සේ කියනවා මොකද්ද මේ කාම විතක්ක විසින් නැති කරන අන්ධභාවය? අර නිවන නැමැති කල්පනාවෙන් අන්න ආලෝකයක් පෙනීමක් බවට පරිවර්තනය කරනවා කියලා. ඔන්න පළවෙනි දේ. එතකොට අපි හිතුවත් කල්පනා කරොත් දැන් මේ පුහුණුවට අලුතෙන් බැසගත්ත කෙනෙක් ඉන්දියොත් මෙතන ඒ කට්ටිය සමහර විට උදේ ඉඳලා හවස් වෙනකන් මේක කරගන්න විදිය තමයි කල්පනා කරන්නේ. දැන් ආධුනික කෙනෙක්ට අපි ওই වார்த்தාවක් ලිඛිතව ලියන්න කියනවනේ. එයා ඇවිල්ලා නගන ප්‍රධාන චෝදනාවක් තමයි මේ වார்த்தා ලියන්න ගියාම මට මේ සක්මන් පරියංග තුලදී මේ වාර්තාකරණය පිළිබඳ දේවල් මතුවලා එනවා. වාර්තාකරණය පිළිබඳ විතර්ක මතුවලා එනවා. මේ විදිහට කියා ගන්න ඕනේ, මෙහෙම කියන්න ඕනේ, මේ විදිහට කල්පනා කරන්න ඕනේ කියලා. ඉතින් අර ඒක ගැන තමයි ප්‍රකාශ කරන්නේ. ඒක ගැන තමයි ප්‍රකාශ කරන්නේ. එතකොට මේ තැනතර වෙහෙසක් විදිහට තමයි මේක තේරෙන්නේ. මම මේ වාර්තා ලියන්න ගිහිල්ලා දැන් මට හිතිවිලි බහුල වෙලා තියෙනවා, විතර්ක බහුල වෙලා තියෙනවා වාර්තාකරණය ගැන. අන නිවන පිළිබඳ කල්පනාවක් තමයි ඔය තියෙන්නේ. එහෙම නැත්තම් මේ කවදානම් මං කොහොම මේ භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙනවද, ඇනුවල් ලීව් දාගෙන හරි හොයාගෙන යනවද කියලා අන්න ඒවා ගැන හිතනවා, කල්පනා කරනවා නේද? ඔන්න ඔය විදිහට මේ ධර්ම දේශනා ඇහිම තුළ, කමඨහන් සාකච්ඡා කිරීම තුළ, භාවනා කිරීම තුළ අලුත් ජාතියක විතක්ක ටිකක් මතුවෙලා එනවා. අන්න එහෙම මතුවෙලා එන එක හොඳයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මොකද හේතුව අර පියන විසෙන් මේ හිත මුදව ගන්න ඕනි පළවෙනියට. මේ විස භයානක වැඩි. එතකොට ඒකෙන් මුදව ගැනීම සඳහා මේ වගේ ටිකක් කල්පනා කරන්න, මේ වගේ ටිකක් ඉදිරියෙන් තියාගන්න කියන අදහස තමයි මේ තියෙන්නේ. අපි හිතමු කල්පනා කරමු සමහර කෙනෙක් ඔය වාර්තාකරණයේදීත් අපි දැන් කමටහන් සාකච්ඡාවක් කරානේ දැන් ටිකකට ඉස්සෙල්ලා. ඒකේ ලොකු ස්වාමීන් වහන්සේට ඉදිරිපත් උනේ මේ කෙනෙක් තනියම ලියපු වාර්තා තමයි. නමක් ගමක් නැතුව නිර්නාමිකව නමුත් මේ පිරිසට තමයි මේ වාර්තාව ඉදිරිපත් උනේ. පිරිසට තමයි ඉදිරිපත් කරේ, සාමූහික සාකච්ඡාවක් කියලා කියනවා. සාමාන්‍ය ඔය නිවන හොයන කල්පනා කරන කෙනෙක්ට හොඳයි ඒ විදිහේ සාමූහික සාකච්ඡාවක්. මොකද හේතුව එක පැත්තකින් මේ දමුන්ගේ කමටහන සුද්ධ වෙනවා වගේම අනිත් පැත්තේ මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිසටත් අනුග්‍රහයක් ඒ තුල තියෙනවා. හැබැයි සමහර කෙනෙක් කල්පනා කරනවා මට මේ පොදුවේ කමටහන සුද්ධ කළා හරියන්නේ නැහැ. මට ඕනේ පුද්ගලිකයි රහසිගතයි. පර්සනල් අපොයින්ට්මන්ට් එකක් ඕනේ. ඒ වෙලාවක් දෙන්න. ඒකට අවස්ථාවක් දෙන්න, මේ වෙලාව මට ලබා දෙන්න කියලා මෙන්න මේ විදිහට ඩිමාන්ඩ් කරන කට්ටිය ඉන්නවා. ඒ ස්වභාවයම කිව්වොත් අර නිවනට වැඩිය කාම විතක්ක වලට තමයි ඔය නැඹුරු වෙලා තියෙන්නේ. නෑ වෙනමුකුත් නෙමෙයි ඔය නිකන් අය අවධානේ ඉල්ලන්නේ, වෙනමුකුත් නෙමෙයි ඔය ලව් කරන්න එන්නේ. මේක තමයි ඔතන තියෙන්නේ. හරිද? අර අර අරයා අහගෙන ඉඳී, මෙයා අහගෙන ඉඳී, අරයා මෙහෙම කියයි, මෙයා මෙහෙම කියයි, එයාට කියන්න බෑ මේක කියලා. ඔන්න ඔය විදිහට මේ තමුන්ගේ තියෙන ස්වභාවය වසං කරන මේ වංචක ගතිය තනිකරම ඔය කාමය හා සම්බන්ධ කොටසක් ස්වභාවයක් තමයි. එතකොට අන්න ඒ විදිහට මේ පොදුවේ මේ භාවනා කරන්න බැරි, පොදුවේ කමටහන් සුද්ධ කරන්න බැරි කිවීම තුළ අර නිවනට ඇස් පාදනා වෙනුවට අර විදිහට ඇස් අන්ධ කරන ස්වභාවයක් තැක ගන්න පුළුවන්. සමහර කෙනෙක්ට පොදුවේ භාවනා කරන්න තමාරුයි. එයාට ඒ පුද්ගලික කාමරයක් ඕනේ. මේ කට්ටිය අතරේ භාවනා කරන්න බෑ කියලා ඔය වගේ කියනවා. ඔය වගේ චරිත ලක්ෂණ සාමාන්‍ය ඔය කාමයටම බර නැඹුරු ස්වභාව තමයි. ඒවා ඇස් අන්ධ කරන ස්වභාව කියලා අපි කියනවා. අර විදිහට මේ පිරිසක් ඉදිරියේ ගිහිල්ලා භාවනාවක් කරන්න පුළුවන් නම් පිරිසෙන් බාධාවක් නැතුවා නොවේ. කියනවා මොකද්දෝ බාධාවක්. නමුත් ඒ අර තනි වෙනවට වැඩිය අනුග්‍රහයක් ඒ තුළ තියනවා වෙන්න පුළුවන්. අර විදිහට කමටහන් සුද්ධ කිරීම තුනත් අර විදිහට වෙනමම අපොයින්ට්මන්ට් ඉල්ලනවා වෙනුවට අන්න මේ පිරිසත් එක්ක සම්බන්ධ වෙලා කිරීම තුළ මොකද්දෝ සුද්ධියක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ මෙන්න මේ ඇස් අන්ධ කරන ධර්මයක් සහ නිවනට ඇස් පාදන ධර්මයක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ ඔන්න පළවෙනියට මතක් කරා. ඊට පස්සේ දෙවනුව කියනවා, දෙවනුව සඳහන් කරන්නේ මොකද්ද? ඇස් අන්ධ කරන ධර්මයේ විදිහට ව්‍යාපාදය. ව්‍යාපාදය කියලා ගත්තහම දැන් යම් කිසි විදිහක ක්‍රෝධය කියලා අපිට කියන්න පුළුවන්. ඒක කෙනෙක්ව ඉලක්ක කළා තමයි මේ දේ සිද්ධ වෙන්නේ. දැන් ඔය කාම විතක්ක කර කර ඉන්නකම් ඕක සමහර විට එච්චරම නැති වෙන්නත් පුළුවන්. ඔය කාලබීලා ජොලි කරන කට්ටියට නෑනේ එච්චර ද්වේෂය. නෑ, කාලබීලා ජොලි කරන්නේ නැති කට්ටියට තමයි මේ විශේෂයෙන් ද්වේෂය තියෙන්නේ. එහෙම දෙයක් දකින්න පුළුවන්. අර කාලබීලා ඉන්න මනුස්සයගෙන් එහෙම ලොකු කරදරයක් නෑ. මේ මනුස්සයා ඉන්නෙම අර කේයදිලානේ. එතකොට එයාට මේ වටපිටාවේ වුන් එක්ක තරහ ගන්න, වටපිටාවේ වුන්ගේ අඩුපාඩු දකින්න, එක එක ගේම් ගහන්න නේද, එක එක ගැට ගහන්න, ඔවගේ ඒවට වෙලාවක් නැහැ. ඔවගේ ඒවට අවධානයක් දෙන්න අමාරුයි. නමුත් අපි හිතමු මේ කාමයෙන් පොඩ්ඩක් ඉවත් වුණු ගමන් අන්න දැක ගන්න පුළුවන් කොහොමද මේ ව්‍යාපාදේ එහෙම නැත්නම් මේ ක්‍රෝධය මතුවෙලා එන්නේ කියලා. විශේෂයෙන් ඕක තියෙනවා ඔය භාවනා යෝගීන් අතර. යෝගීන් අතර තියෙන ඒගොල්ලෝ අර කාමයෙන් ඉවත් වෙලානේ ඊළඟ අන්ධ කරන ධර්මය ඔන්න මතුවෙලා එනවා. මොකද්ද? අර විදිහේ ව්‍යාපාදයක් රජ යන්න පටන් ගන්නවා. ඔය භාවනා වැඩසටහනකට එහෙම ගිහාම ඒ පරණ පිරිස අමුතු විදිහට නිකන් නහයෙන් තමයි බලන්නේ ආධුනික කට්ටිය දිහා. මේ අමුතු රෙජිමෙන්ටේෂන් ලයින් එකක් දෙනවා. ඔහම ඇවිදින්න බෑ, මෙහෙම ඇවිදින්න ඕනේ, ඔය විදිහට හැසිරෙන්න බෑ, මෙහෙම හැසිරෙන්න ඕනේ, ඔයාගේ චර්යාව හරි නෑ, මේ වැඩසටහන් වලට ගන්න හොඳ නෑ කිකි. ඔන්න ඔය විදිහට අමුතු අමුතු ලයින් දෙනවා. අර තනිකර ද්වේෂය තමයි වැඩ කරන්නේ. ඒගොල්ලන්ට අමතක වෙලා තියෙනවා තමනුත් ඇවිල්ලා ඔය විදිහට කොච්චරනම් අඩුපාඩු සහිතව මේක ඉන්දියද, ඒ ඉන්නකොට වෙන ඇත්තෝ අපි ගැන අනුකම්පා කරානේ නේද? ඒ අනුකම්පාව නිසා තමයි අපිට එහෙම කරදරයක් බාධකයක් ආවේ නැත්තම් ආවේ නැත්තේ නේද? මේගොල්ලෝ එහෙම අපිට වද දුන්නේ නැත්තේ අපි ගැන දිහා බලලා අනේ තාම අලුත්නේ, තාම නොතේරෙනවනේ කියලා යම් කිසි දියක අනුකම්පාවෙන් අපි දිහා බැලුවා නේද? අපේ හැඟීම් දැනීම් පොඩ්ඩක් තේරුම් අරගෙන බැලුවා. නමුත් සමහර කෙනෙක්ට එහෙම තේරුම් ගැනීම හැකියාවක් නැහැ. මොකද හේතුව අර අර ක්‍රෝධයේ තමයි එදිලා ඉන්නේ. ඔන්න සරලව නිකන් අර නිවන අවහිර වෙන ක්‍රමවේද තමයි තියෙන්නේ. අර වෙන කෙනෙක්ගේ හැඟීම් දැනීම් තේරුම් ගන්න සහකම්පනයක් වෙනුවට ද්වේෂෙන් ඒකා පිටිපස්සේ හඹාගෙන යනවා. අන්න මොකද උනේ? අර සහකම්පනය ඒ තේරුම් ගැනීම කියන්නේ නිවන නම් අර හඹාගෙන යාම අර අන්ධ භාවයේ තමයි තියෙන්නේ. මේ ද්වේෂයේදීලා ව්‍යාපාදයේදීලා ඕකෙම ගත කරන කෙනෙක් අන්න අපිට දැක දැනගන්න පුළුවන් කොහොමද මේ අනුන්ගේ අඩුපාඩු දකින්නේ, මේ රෙජිමෙන්ටේෂන් වලට යන්නේ, මේ එක එක ගේම් ගහන්නේ. හරි ලස්සනයි. මේ උතවිද්දොන්ටත් තියෙනවා. ඔබ සාමාන්‍ය සරල මනුස්සයා විදියට නිකන් මේ කතා බහ කරන්න බෑ. අවංකව සරලව කතා කරන්න අමාරුයි. මේ වෙනකොට මොකද්ද ඔය යටින් නිකන් අමුතු නිකන් සැලසුම් සහිතව තමයි මිනිස්සු එක ගනුදෙනු කරන්නේ. එහෙම නිකන් ගේම් ගහන්නම තමයි බලාපොරොත්තු වෙන්නේ. මේගොල්ලන්ගේ අදහසක් තියෙනවා නිකන් මේ මිනිහා මේ ගිහියනේ, මේ ගෑණි මේ ගිහි ජීවිතයක් ගෙවන කාලේ මේ මගේ තත්ත්වයට සම කරන්න බෑ. මම නිකන් ආයේ නිකන් ලේසි පහසු කෙනෙක් නෙමෙයි. ඒක නිසා එහෙම සරලව මිනිස්සෙක් විදියට වැඩ කරන්න අමාරුයි. නමුතුම තියෙනවා. නමුතු ලයින් එකක් තියෙනවා. ඉතින් ඒ එහෙම තමයි. අන්න ව්‍යාපාදේ මේ ද්වේෂය තමයි ඒගොල්ලන්ගේ ඩ්‍රයිවිං ෆෝස් එක. ද්වේෂයෙන් තමයි හැම එකක් දිහාම බලන්නේ. ද්වේෂයෙන් තමයි මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්නේ. ද්වේෂය කියලා තේරෙන්නේත් නැහැ. ඒකනේ අවුල. එතකොට අන්න මේ අන්ධ කරන දෙවනි ධර්මයේ විදිහට මේක භාග්‍යවතුන් වහන්සේ අඳුනලා දෙනවා. අඳුනලා දීලා ඒකට ප්‍රතිවිරුද්ධ දෙවැනි ධර්මයේ විදිහට පෙන්වන්නේ මොකද්ද? මෛත්‍රී සහගත විතක්ක තමුන් තුළ ඇති කරගන්නවා. දැන් සාමාන්‍ය ගත්තොත් දැන් ඔය මෛත්‍රී කිව්වහම මේ යම්කිසි හේතු කාරණා සහිතව කෙනෙක් ඉලක්ක කළා තමයි මේක සාමාන්‍ය සඳහන් වෙන්නේ. දැන් අර විදිහට ද්වේෂ කරන කෙනෙක්ට මෛත්‍රී කරන්න පුළුවන් නේද? අනේ අර හරියටම අර ව්‍යාපාදයට ප්‍රතිවිරුද්ධ ධර්මය තමයි මේ තියෙන්නේ. අර විදිහට කෙනෙක් මෙයාව ඉලක්ක කළා, මෙයාව ඉලක්ක කළා පිළිගන්නවා මේ 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 දේවල් නිසා මෙයාත් එක තරහයි කියලා. අර යන ව්‍යාපාදයම අනිත් පැත්තට ඒ කෙනාට මෛත්‍රිය වැඩිවීමක් වගේ දෙයක් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අපිට යෝජනා කරනවා. මෛත්‍රිය වැඩුවට ද්වේෂය එකපාරට නැතිලා යනවාද කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා. එසේ නමුත් ඔය ප්‍රතිවිස තමයි. එතකොට ඒක නම මොකද කරන්නේ? අර වෙනදා ව්‍යාපාද විතක්ක කල්පනා කරමින්, ඒවා විචාර කරමින් ඉන්නා වෙනුවට අන්න මේ මෛත්‍රිය හා සම්බන්ධ විතක්ක කල්පනා කරනවා. ඒවා විචාර කරනවා. අන්න ඒක නිසාම තමයි ඔය නිතර නිතර දැන් ඔය වාක්‍ය කඩලා, මිනිස්සු කඩලා, ළඟ කට්ටිය කඩලා, දුර කට්ටිය කඩලා, එහෙම මෛත්‍රිය කඩනාටත් වැඩිය නිකන් අර සෝපත් වේවා කියන යම් කිසි වචනේ වුණත් ඇති. සුඛී හොන්තු කියලා කිව්වත් ඒකම තමයි. ඒකේ වචනේ වුණත් ඇති. දැන් සාමාන්‍ය ඔය පැවිද්දෙක්ගේ ස්වභාවය විය යුත්තේ අර බොරුවටම නෙමෙයි, නිකන් ඒ වැඩ කටයුතු කරනකොට තමුන්ට උපස්ථානයක් කරන කෙනෙක්ට, තමුන්ට ඒ පහසු සලසලා දෙන කෙනෙක්ට, අර වන්දනා කරන කෙනෙක්ට. ඉතින් ওই විදිහට ඒ කෙනාට සුවපත් වේවා කියලා කියනවා. ඒ මොකද අර නිකන් අර නිකන් අර අර ද්වේෂය ටිකක් පොඩ්ඩක් කපන්න වගේ, නේද, අඩු කරන්න වගේ. දැන් ඔය ව්‍යවස්ථාව කියවනකොට හෙට දවසේ ඒ තුල තියෙනවා මේ ඒ නායක ස්වාමීන් වහන්සේ ලියලා මොකද්ද අර පිණ්ඩපාතේ බාර ගන්නකොට මෛත්‍රී කමටහනින් මේ පිරිසට මෛත්‍රිය වඩමින් මේ පිණ්ඩපාතේ බාර ගන්න කියලා. ඔන්න ඒ විදිය වාක්‍යයක් තියෙනවා ඒ ව්‍යවස්ථාවේ. එතකොට සාමාන්‍ය අපි කල්පනා කරොත් මේ දැන් පිණ්ඩපාතේ බෙදෙන කෙනෙක් ගැන වුණත් යම් කිසි විදියක ඔය ඔය ව්‍යාපාද විතක්ක වැඩ කරන්න පුළුවන්. මොකද අර මනුස්සයා ඉන්නේ වෙනම ලෝකෙකනේ. එතකොට අර හොදි ජාති ඒ දේවල් බෙදන්න තේරෙන්නේ නැහැ මනුස්සයාට. දවසක් මට මතකයි රිලව් ටිකක් වගේ ඒගොල්ලෝ මේ මේ අර රිලව් ටිකකට ඔය හැඳි ටික දුන්නා නම් ඊට වැඩි හොඳට බෙදනවා එච්චරට. මොකද හේතුව ඒගොල්ලන්ට අර අත ගස්සන්න, ඔයා ඉන්න ඔයා බෙදන්න, මම මේ අත ගන්න, මේක කර අර ගන්න, අර මේ පත්තරේ අමතක වෙනවා, මේ දාන වේල මේ වළඳන්න ඕනේ කියන එක අමතක වෙනවා. ඒගොල්ලෝ මොකද්දෝ එකක තමයි ඒගොල්ලෝ කල් ගෙවන්නේ. ඉතින් ඔය වෙලාවට නිකන් ද්වේෂයක්, ක්‍රෝධයක් ඇති වෙන එක ස්වභාවිකයි නේද? යකෝ බෙදහන් හරියට කියලා කියන්න පුළුවන් කියනවා. එහෙමත් කිව්වහම කියන්න ඕනේ. ඉතින් කමටහන සුද්ධ වෙන නම් හරියට ඒක කියන්න ඕනේ. එදා කරුමෙට මට බණ කියන්න සෙට් වෙලා දෙවනි. ඉතින් අර රිලව් ටිකක් වගේ දානෙ බෙදපු සෙට් එකට රිලව් ගැන බණ කියලා ආවා. ඉතින් මං රිලවෙක් ගැන තමයි බණ කිව්වේ. රිලවා කියන සතා ගැන කියලා පටන් අරගෙන, රිලව රිලා හිතක් ගැන කියලා පටන් අරගෙන, රිලා චර්යාවක් ගැන කියලා පටන් අරගෙන, මෙන්න මේ රිලා ස්වභාවය තමයි හිල කරන්න තියෙන්නේ කියලා කියලා ආවා. ඉතින් මෛත්‍රී සහගත ධර්ම දේශනාවක් නම් නොවෙන්න කියලා, නොවෙනවා කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. හරි. මොකද හේතුව අර අර ඒක තේරෙන්නේ නැහැ. ලොකු හොද්දක් තියාගෙන ඉන්නවා, කාමිතේ හැන්දක් තියාගෙන. ඉතින් අර තේ හැන්දෙන් එකක් දාලා මුණ දිහා බලනවා. ආපහු යන්න නැත්නම් තව එකක් දාලා බලනවා. ඈ ඊට පස්සේ හය එකක් යන්නහම තුන් තුනක් දානවා. ඔහොම තමයි වැඩේ. ඉතින් ඔන්න ඔය විදිහට ඒගොල්ලෝ ඉන්නේ මොකද්ද ඔය එකක අතරමං වෙලා. අර කාම විතක්ක වගේ ඒවා තමයි ඒගොල්ලෝ ඔකියුපයිඩ් වෙලා ඉන්නේ. මේ කොහොම හරි මේ දානේ හොඳට වැඩිපුර අතගස්සලා මේ හැමෝම අතගස්සලා අපි සෙට් එකම දිව්‍ය ලෝකයන් කියලා තමයි ඔය එන්නේ. වෙන මොකුත් නැහැ. හරිද? එහෙම ඇවිල්ලා අර දානි බෙදනකොට ඉතින් ව්‍යාපාදයක් ඇති වෙන එක, ක්‍රෝධයක් ඇති වෙන එක ස්වභාවය. මට මුලින් තේරුණේ නැහැ ඇයි මේ 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 විදියට මේ මෙත් කමටහනින් මේ දානය පිළිගන්න කියන්නේ කියලා. මුලින් තේරුණේ නැහැ. ඉතින් අපි මේ මේ ටික දවසක් යනකොට තමයි මේ වැඩේ තේරෙන්නේ. මේ කියන්නේ ද්වේෂයත් ටික ටික තමයි වර්ධනය වෙලා එන්නේ ඇතුලේ. කල් ගෙවෙන්න ගෙවෙන්න මේ ওই ද්වේෂය වගේ පැති වලට බර වෙනවා. එතකොට විවේචනාත්මක විදිහට තමයි අර දේවල් පේන්න පටන් ගන්න. විවේචනාත්මක විදිහට තමයි මේ දේවල් එක ගනුදෙනු කරන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට මෙත් කවටහනක් වඩන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ යෝජනා කරන්නේ. එතකොට අර විදිහේ කෙනෙක් ඉලක්ක කළා, මේ පිරිසක් ඉලක්ක කළා, යම් අවස්ථාවක් ඉලක්ක කළා තමයි මේ දේ පුරුදු කළ යුත්තේ. එතකොට ඒ වගේ වෙලාවට අර නමින් නම වාක්‍යයෙන් වාක්‍ය කියනවටත් වැඩිය නිකන් සෝපත් වේවා කියලා කිව්වත්, සුඛී හොන්තු කියලා කිව්වත් ඒ පමණකුත් ප්‍රමාණවත්. අර විදියට විතක්ක කරනවා කියලා තොලු විකාර වෙන තරමට විතක්ක කරගන්න ඕනේ නෑනේ. දවසක් ඔය කොයිදෝ ගිහිල්ලා එනකොට රේඩිය එකක් දාලා දුන්නා ඒ ඩ්‍රයිවර් මහත්තයා. ඒකේ යනවා මෛත්‍රී භාවනාව පිළිබඳ ධර්ම දේශනාවක්. ඇත්තරම ධර්ම දේශනාවක් උනේ මේ භාවනාව මේ වැඩසටහන. එතකොට ඉතින් අර අපි හාමුදුරු කෙනෙක් වාඩි වෙලා ඉඳී හින්දාද කොයිදෝ ඩ්‍රයිවර් මහත්තයාත් මමත් මේ බණ දහමට බණ ඇඹුරුයි කියලා පෙන්නන්න වගේ ඔය එක දාලා තියුණා. බින්දුවක් දාලා තියුණා නම් ඊට වැඩිය හොඳයි මං කියන්නේ. ඉතින් අර පිටිපස්සේ මාත් එක ගියපු කොල්ලා ඌට වැඩිය සිංහල තේරෙන්නේ නැහැ. ටිකක් කළා ඌ අහගෙන ඉඳලා ඌ අහනවා මේ ස්වාමීනි මොකද්ද මේ යන්නේ ඔය රේඩියෝ එකේ? මං කෝ මේ මේ භාවනා වැඩසටහනක් කියලා. මේ භාවනා කරනවා කියලා මඟ පෙන්වීමක් සහිතව. ඊට පස්සේ අරකා කියනවා මට මේ ඔළුව කැක්කුම ඇදුණනේ ස්වාමීනි මේක අහගෙන ඉඳලා. එපමණකට මේ මේ කියවිල්ල. මේ ආරන්නේ ඉන්න පූසොන්ට මෛත්‍රී කරන්න, මේ ආරන්නේ බල්ලෝ ඉන්නවා නම් උන්ට මෛත්‍රී කරන්න, රිලවුන්ට විශේෂයෙන් මෛත්‍රී කරන්න කී කිය. ওই විදිහට එකින් එක කඩලා කඩලා දිගට 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 කියනවා. කියනකොට කියනකොට ඔළුව කැක්කුමක් වගේ දෙයක් ඇති වෙන එක ස්වභාවිකයි ඉතින් නේද? ඒක නිසා විතක්ක කිරීමත් මෛත්‍රී විතක්කයක් යම් කිසි විදියක සීමාකාරී විදියට පුරුදු කිරීම ඇති. ගොඩාක් සංකීර්ණත්වයකට යාම තුළ නැති වෙහසක් පීඩාවක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා ඔන්න දෙවනි අන්ධ කරන ස්වභාවය ගැන තමයි ඔය කියන්නේ. තුන්වෙනුව කියනවා විහිංසාව. අන්න විහිංසාවත් අන්ධ කරන ස්වභාවයක් කියලා. එතකොට අර එකයි දෙකයි පහු කළා යම් කිසි කාලයක් ප්‍රතිපදාවේ නියැලෙන කෙනෙක්ට තමයි මෙන්න මේ විහිංසා කියන ස්වභාවය මතුවෙන්නේ. විහිංසාවිතක්ක. විහිංසාවිතක්කවල තියනවා දැන් ද්වේෂයට නම්, ව්‍යාපාද විතක්කවලට නම් යම් හේතු කාරණාවක් තියෙනවා නේද? මේ මනුස්සයා මෙහෙම දෙයක් කරා. ඒක නිසා මම මූට පලිගන්නවා, මූට බැනවදිනවා. මේ 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 වගේ සිදුවීමක් වුණා. ඒ සිදුවීමට සම්බන්ධ පිරිස ඉලක්ක කළා. අර විදියට ව්‍යාපාදය මතුවෙනවා. නමුත් මේ විහිංසාව ගත්තොත් මේක අහේතුකයි. නිකං මේ මේ නන්නාඳුරන මනුස්සයෙක් කෙරෙහි පුදුම පලිගැනීමේ චේතනාවක්, ඒ මනුස්සයට තුවාල කිරීමේ චේතනාවක්, ඒ මනුස්සයාට බැනවැදීමේ චේතනාවක්, ඔන්න වගේ දෙයක් මතුවෙනවා. මෙන්න මේ විහිංසා විතක්කවල තියෙන ස්වභාවය. නිකන් අර අහිංසක සතෙක් දැක්කහම ඌට වද දෙන්න හිතෙනවා. මේ සතාව දැකලත් නෑ, මට ඒ විදිය වලිගයක් ඇත්තෙත් නෑ. නමුත් අන්න මේ විදිහේ දෙයක් මතුවෙලා එනවා. ඉතින් අර අර ඔය කුස්සෙක් වගේ අලලා බිහාටෙන් බිහාට ගලවලා ෆේක් සුද් දාලා කට්ටියක් අර මතක දේ දවසල. නිකන් ඒ හේතුවක් නැහැ. නමුත් විහිංසා. අර විදියට හිංසනයක් කරන්න විතක්ක මතුවෙනවා. ඔන්න විහිංසාවේ තියෙනවා අමුතුම ස්වභාවයක්. විශේෂයෙන් ඔය භාවනාවක ප්‍රතිපදාවක ඉදිරි ඉන්න පිරිසට සමහර වෙලාවට නිකන් මේ අනවශ්‍ය පුද්ගලයන් කෙරෙහි, නන්නාඳුනන පුද්ගලයන් කෙරෙහි අර නිකන් දැක්කහම මූට නිකන් දෙකක් අයින්න හිතෙනවා වගේ මූණක් තමයි බැලු බැලමට පේන්නේ. මොකද්දෝ එකක් ඒක නිකන් නේද? ඊට පස්සේ සමහර වෙලාවට බුදුන් කෙරෙහි පවා යම් යම් ওই විදිහේ තරහවල්, ගුරුවරු ගැන තරහවල්, ඉතින් ඔන්න ඔය විදිහට නොයෙකුත් දේවල් මතුවෙලා එනවා. මේ විහිංසාවේ තියෙන ස්වභාවය තමයි අර විදිහට මේ හේතු කාරණාවක් සම්බන්ධයක්. මේක නිසා මම මේ ද්වේෂ කරනවා කියනවටත් වැඩිය මේක නිකන් අහේතුකව තමයි මත් වෙලා එන්නේ. නිකන් අර කවුරු හරි දැක්කාම උට නෙලන්න හිතෙනවා. ඔය වගේ වැඩ තියෙනවා. සාමාන්‍ය ලෝකෙත් තියෙනවා. ඔය සීරියල් කිල්ලර්ස්ලා වගේ ගත්තත් ඒගොල්ලන්ටත් තියෙන්නේ. නිකන් අර ලේපිපාසිත හැඟීමක් තමයි. එන්න නඳුනන කවුදෝ අල්ලගෙන ගිහිල්ලා වද දීලා ඝාතනය කළා, කෑලි කෑලි වලට කපලා ඔන්න ඔය විදිහේ දේවල් සිද්ධ කරනවා. ඉතින් මෙන්න මේ විහිංසාවේ ස්වභාවයත් පෙන්නුම් කරලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ විහිංසාවත් අර විදිහට අන්ධ කරන ධර්මයක් කියලා. මෙයා ඉන්නේ ඒ විතක්කවල යෙදිලා. එතකොට එයාට මොකද වෙන්නේ? අර අනිත් දේවල් නොපෙනී යනවා. ඉතින් ඔහොම ඉන්න කෙනෙක්ට ප්‍රතිවිස විදිහට දෙන්නේ මොකද්ද? කරුණාව. කරුණාව කියන්නේ යම්කිසි විදියක අර දුකටපත් වෙච්ච, වෙහෙසටපත් වෙච්ච යම්කිසි කෙනෙක්ව ඉලක්ක කළා ඇති වෙන හැඟීමක්. මෛත්‍රියට වැඩිය වෙනස් නේද? මෛත්‍රිය අර ව්‍යාපාදයට ප්‍රතිවිරුද්ධ වුණාට මෙන්න මේ විහිංසාවට ප්‍රතිවිරුද්ධ විදිහට අරගන්න පුළුවනි මේ කරුණාව ගත්තොත්. නේද? දුකට වෙහෙසටපත් වෙච්ච මේ අහිංසක මිනිස්සෙට ඇයි මට මෙහෙම කරන්න හිතෙන්නේ? මේ අහිංසක සතාට ඇයි මම මේ විදියට වද දෙන්නේ කියලා? අන්න කරුණා විතක්කයක්, කරුණාව පුරුදු කිරීමක් අන්න යෝජනා කරනවා. ඒකත් අර විදියට විතක්ක කිරීම තුළ අන්න නැවත නැවත යම් කිසි විදියක මේ ඇස් අන්ධ කරන ස්වභාවය වෙනුවට ඇස් අරින ආලෝකය ඇති කරන ස්වභාවයක් වර්ධනය කරගන්න පුළුවන් කියලා ඔන්න ඔය විදියට එකිනෙකට ප්‍රතිවිරුද්ධ කරුණු තුනක් අඳුන්නලා දෙනවා. එහෙම අඳුන්නලා දීලා භාග්‍යතුන් වහන්සේ මේ කියපු අදහසම යම් ගාථාවකින් දෙකකින් ඉදිරිපත් කරනවා. එතන සඳහන් වෙන්නේ මොකද්ද? තයෝ විතක්කේ කුසලේ විතක්කේ, තයෝ පන අකුසලේ නිරාකරේ, සවේ විතක්කානි විචාරිතානි සමේති බුට්ටිව රජං සමූහතං. සවේ විතක්කූප සමේන චේතසා ඉදේවසෝ සන්තිපදං සමජ්ජගාති. තයෝ විතක්කේ අකුසලේ විතක්කයේ. මේ තුන් කුසල විතක්කයන් කල්පනා කරන, තුන් අකුසල විතක්කයන් දුරු කරන ඔන්න විදිහට තමයි පටන් ගන්න. තුන් කුසල විතක්කයන් කල්පනා කරනවා, තුන් අකුසල විතක්කයන් දුරු කරනවා. එතකොට අන්න අර අපි කලින් දීපු උපමාව තමයි මෙතන සඳහන් වෙන්නේ. මොකද්ද? ආත්පසින් නැගුණු දූවිලක්, දුමාරයක්, මේ වගේ දෙයක් අන්න අකාල මේඝයක් වහිනවද? ඒක සර්ව ප්‍රකාරයෙන් මේ දූවිල්ල සංසිඳ වුණා. දැන් අපි හිතමු ඔය වියලි කාලෙක මේ යම් කිසි විදියක දූවිලි නැගෙනවා. එහෙම නැත්නම් අර විදියට අර දුමාරයක් නැගෙනවා නේද? ඒ විදිහේ නැගෙන දූවිල්ලක් අර එකපාරට කඩා වැටෙන වරුසාවක්, අකාල මේඝයක් මේ දූවිල්ල සංසිඳනවා. හරිද? වියලි කාලෙක වියලි ස්වභාව පැත්තකට වැස්සට පස්සේ අර දූවිලි ගතිය සම්පූර්ණ නැති වෙලා යනවා නේද? දැන් ලංකාවේ මේ දවස්වල මෙහෙ වෙලා තියෙන වැඩේ තමයි මේ පාය ගන්න විදිහක් නැහැ. දැන් මේ පෑවිලි කාලේ හරිනම් හැබැයි තාම නිකන් එහෙන් එකක් වයින්නවා ඇවිල්ලා ඊතලත් තුට්ටක් විතර තියෙනවා. ඉතින් ඔහොම මොකද්දෝ තියෙනවා, හරියට පාය ගන්න බෑ තාම. බලමු පෙබරවාරි වලවත් දෙන්නම් කියලා තමයි ඔය බලාගෙන ඉන්නේ නේද? අන්න මොකද උනේ? අර දූවිල්ල, ඒ දූවිලි නැගුණට වැස්සහම ඒක ආපහු සංසිඳෙනවා. ඔන්න ඔය උපමාව තමයි දෙන්නේ. එතකොට මේ දූවිල්ල ඇස් අන්ධ කරන සුළු ස්වභාවයක් නම් මේ වැස්ස විසින් අන්න මේ දූවිලි සංසිඳවන බව බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඊට පස්සේ අවසානයේ කියන්නේ මොකද්ද? අන්න ඒ විදිහේ දෙයක් කරන, පුහුණු කරන මහාන ඒකාන්තයෙන් නිවනට පැමිණෙනවා කියලා. සාන්ති පදං කියලා තමයි සාන්ත පදයට, නිවනට, නිර්වාණ පදයට පැමිණෙනවා කියන අදහස තමයි භාග්‍යතුන් වහන්සේ මෙතෙන්දී ඉදිරිපත් කරන්නේ. එතකොට අන්න ඇස් අන්ධ කරන ස්වභාව සහ ඇස් පාදන ස්වභාව හඳුන්වලා දුන්නා. එතකොට දැන් මේකේ මම මුලින්ම කියනකොට කිව්වා අර භයානක සර්පයෙක්ගේ දෂ්ටනයකදී ප්‍රතිවිස දෙන්න වෙනවා කල්පනා කර කර ඉන්න හිතන්න දෙයක් නෑ කියලා. එතට එන්නේ වගේ තමයි මේ භයානක රෝගී තත්ත්වයකින් පෙළෙන යෝගියෙක්ට නැත්තං ප්‍රතජ්ජන ස්වභාවය ඇති කෙනෙක්ට අර විදිහේ භාවනාවක් ප්‍රතිපදාවක් පුරුදු නොකළ කෙනෙක්ට මෙන්න මේ විදිහේ මේ ඇස් අන්ධ කරන විතක්ක වෙනුවට ඇස් පාදන විතක්ක හඳුන්වලා දෙනවා. එතකොට ඒ තැනත්තා ඒවා හිත හිත කල්පනා කර කර තමයි ඉන්නේ. හැබැයි අපි හිතමු යම් පමණකට කාලයක් තිස්සේ මේක වඩපු පුරුදු කරපු කෙනෙක්. ඒ වගේ කෙනෙක් මේ වගේ වැඩක් කරන්න ගියොත් ඒක එයාට බාධාවක් බවට පත් වෙනවා. දැන් සාමාන්‍ය භාවනා කරනකොටත් අර නාමකරණයක් වගේ සමහර කෙනෙක් යෝජනා කරනවා. නැත්නම් ඉලක්කම් ගැනීමක් යෝජනා කරනවා. හුස්ම කීයක් නම් සිහියෙන් ඉන්න පුළුවන්ද කියලා ගණින්න කියලා. පියවර කීයක් නම් සිහියෙන් ඉන්න පුළුවන්ද කියලා ගණින්න කියලා. එතකොට එහෙම ගැනීම සාමාන්‍ය ආධුනික කෙනෙක් කරනවා නම් අපි එපා කියන්නේ නැහැ. දැන් මගෙන් වගේ නෝ වගේ වචන වැඩි කියවෙන්නේ නැහැ. නමුත් සමහර වෙලාවට කෙනෙක් කැමති ඒ විදිහට මේ පියවර 10ක් ගණිනවා 10ක් ඉන්න පුළුවන්. හුස්ම 10ක් ගණිනවා ඉන්න පුළුවන් කියලා. ඔහොම ඒ තියෙනවා. ඒතර ආධිනික කෙනෙක්ට අපි ඒක එපා කියන්නේ නැහැ. මොකද ඒකත් අර කුසල විතක්කයක් තමයි. අර අකුසල විතක්ක මර්ධනය කරමින් මේ දහමට අනුකූල නිවනට අනුකූල විතක්ක තමයි ඔය තියෙන්නේ. ඉලක්කමක් නමුත් මම මෙහෙට ආපු කාලෙම සුදු ඇඳගෙන ඉන්න කාලේ දවස්වල මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මට යෝජනා කරා මොකද්ද මේ දවසේ යම් යම් පියවර තියනවාද ඒ පියවර ගණින්න අතු ගානවා නම් ඉදල් පාරවල් ගාන ගණින්න දත් මදිනවා නම් දත් බුරුසුවේ ඉහළ පහළ යාම් ගණන ගණින්න බත් කනවා නම් බත් කටවල් ගණන ගණින්න දවස් අන්තිමේ ඉලක්කම කීයද කියලා බලලා කියන්න කියලා. ඉතින් මම ඕක හොඳට ආගෙන ඉඳලා ඔලුවත් වනලා ආවා තමයි. හැබැයි මගේ මොකක්ද ඒකට කියන්නේ නිකන් සාමාන්‍ය නිකන් මේ තියෙනවානේ පොඩ්ඩක් නිකන් මේ කීමන අහන ගතියකුත් පිට මේ ඉතින් අවුරුදු 30ක් 40ක් ගෙවලානේ ඔය ඇවිල්ලා තියෙන්නේ. එතකොට නිකන් අර බබ්බු වගේ කියන දේවල් ඔක්කොම කරන සබහායිකුත් නැහැ. ඉතින් අරක ඇහුවට මොකද ඒකට විරුද්ධ වචනයක් නොකියුවට මොකද මට ඒ දවස්වලම නිකන් හිතුනේ මේක නම් මහ වාතයක් කියලා. ඕක කරන්න කියලා නිකන් අදහසක්වත් ඇති වුණේ නැහැ. කරනවා කියලාවත් නිකන් එහෙම හිතිල්ලක්වත් විතක්කයක්වත් ඇති වුණේ නැහැ. අනේ කියන්නේ කොච්චර වටිනවද කියලා. මොකද හේතුව අන්න අර ඉලක්කම ගනිනවායි කියන්නේ ඕක දැන් සීල ගණන්, දහස් ගණන්, 2000 ගණන්, 3000 ගණන් ගිහිල්ලා විකාර වෙලා යන ඔළුව. ඒකින්ද පමණට කරන්න අඩුම ගානේ ගණිනව නම් 10ට ගණන්ලා නවත්තන්න ආපෝ එකට එන්න. නිකන් අර 101යි 1101යි 2101යි කියකි ඔහොම යනවායි කියන්නේ ඔළුව විකාර වෙනවා දවසේ අන්තිම වෙනකොට. අර ලොකු ඉලක්කමකුත් හම්බ වෙයි ලොකු පිස්සුවකුත් හැදෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා යම් කිසි විදියක මේක මේ සංසිඳුවමින් කරන ක්‍රමවේදයක් හඳුන ගැනීම වැදගත්. එතකොට අපි හිතමු යම් කාලයක් ආධුනික කෙනෙක් අර කුසල විතක්ක අකුසල විතක්ක අකුසල විතක්ක කුසල විතක්ක වලින් ප්‍රතිස්ථාපනය කරමින් කල් ගෙවලා යම් අවධියකදී අපි හිතමු යා සිහියක් පුරුදු කරගෙන යනකොට අපි එයාට කියනවා අර අර කුණ කට්ටා කෑවා වගේ කියලා කිව්වේ නේද? ප්‍රතිවිස දෙනවද නැද්ද? පොඩ්ඩක් කල්පනා කර කර ඉන්නවා. මේකගේ தત્ත්වය බල බල ඉන්නවා. අන්න ඒ වගේ අවධියකුත් එනවා. ඒ වගේ අවධියේදී අපි කියනවා මේ කපාට මේ දේවල් හඹාගෙන යනව වෙනුවට ඒ සුදුසු වෙලාවේදී පමණක් සිද්ධ කරන්න කියලා. විවේකීව මනසක් තියනකම් ඔය කාම විතක්ක විහිංසා විතක්ක ඒ වගේ දේවල් වලින් බාධාවක් නැති තාක්කල් මේ ප්‍රශ්නයක් නැහැනේ. නිකන් අනවශ්‍ය කුණු ගොඩක් ගෙනහලා දාගන්න දෙයක් නැහැ. මේ අසනීපේ වැඩි වෙන්නේ නැත්තම් ප්‍රතිවිසක් එන්නත් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි අපි හිතමු යම් විටක ඔන්න ක්‍රෝධය මතෙලා එනවා. අන්න ඒ අවස්ථාවේ විතරක් ඒ ක්‍රමතු වෙන ව්‍යාපාදයේ ඉලක්ක කළා මෛත්‍රී සහගත සිතුවිල්ලක් වඩන්න පුළුවන් නේද? මේ යම් පුද්ගලයෙක් එක ගනුදෙනු කරනකොට එයා කෙරෙහි ද්වේෂයක් මතුවලා එනවා. අන්න මෛත්‍රී සහගත සිතුවිල්ලක් වඩන්න පුළුවන්. අන අනියත විහිංසා හිතුවිලි මතුවලා එනවා. අන්න කරුණා බරිත හිතුවිල්ලක් වඩන්න පුළුවන්. අර විදිහට කාම විතක්ක මතු වෙලා එනවා. ඒවයි ආදීනව දකිමින් නිවන පිළිබඳ විතක්කයක් ඒ මොහොතට මුදා හරිනවා. නේද? ඒ මොහොතට මුදා හැරි ආපහු ඒක පිටිපස්සේ දිගට එලෝගන යන්නේ නැහැ. අන්න ඒ විදිහට අර ප්‍රතිවිස අවශ්‍ය නම් දෙන අවධියකුත් ඇත්තටම තියෙනවා. මේක සාමාන්‍ය කාලයක් යම් පමණකට කාලයක් පුරුදු කරපු කෙනෙක්ට ඒක දැක දැනගන්න පුළුවන්. සාමාන්‍යව ගැනගෙන ඉඳිය කට්ටියත් ඇතුල් වෙනවා පිට වෙනවා වගේ මෙනෙහි කිරීම කර කර ඉඳිය කට්ටියත් සමහර වෙලාවට ඇවිල්ලා කියනවා පින් ඇති ඇත්තෝ මොකද්ද මේ ස්වාමීන් වහන්සේ මේ මෙනෙහි කිරීම මට මේ වදයක් වගේ තේරෙනවා. මේ මෙනෙහි කිරීම වෙහෙසයි. ඒකින් තමයි මම මෙනෙහි නොකර ඉඳියා. අන්න කියලා කියනවා. එතකොට මේ හිතවිලි පොඩ්ඩක් එහෙම කලබල වුණත් වෙනදාට වැඩිය නිහඬ බවක් නිශ්චල බවක් මා තුළ මම අත්දකින්නවා කියලා. ඉතින් ඔබ තමයි විය යුත්තේ මේ ප්‍රතිවිසත් අනතුරුදායකයි. ප්‍රතිවිසෙත් තියෙනවා යම් අනතුරක්. ඒක නිසා අන්න පොඩ්ඩක් පමණ දැනගෙන ඒක පාවිච්චි කිරීම ප්‍රමාණවත්. ඊළඟට තුන්වෙනුව අන්න යම් අවධියක් එන්න පුළුවන් මේ ප්‍රතිවිසේ අවශ්‍යම නැති අවධියක්. මොකද හේතුව අර නිර්විස සර්පයෙක් මද විස සර්පයෙක් කෑ වගේ අන්න මේ විතර්කවල මේ කාම විතක්ක, ක්‍රෝධ විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන මේවයි බල බිඳිච්ච අවධියක් තියෙනවා. තාමත් විතක්ක තියෙනවා. හැබැයි බල බිඳිලා. එතකොට ඉතින් ඕක පස්සේ එලවන්න දෙයක් නැහැනේ නිකන් ඔහේ තිවිද්දෙන්. නේද? ඕක පස්සේ එලවලා ඔකට වද දෙන්න අවශ්‍යතාවයක් නැහැ. අන්න ඒ විදිහේ වෙනසක් විය යුතුයි. දැන් පහුගිය දවසක් කෙනෙක් හරි ලස්සන නිකන් උපමාවක් දීලා තියුණා. මේ ඉස්සර මට හරියට විහිංසාව විතක් කර. එයාට විහිංසාව දීලා තියෙන්නේ තමුන් ගැනම තමයි. එහෙම කුවාම නිකන් ඒක ව්‍යාපාදද කියලාත් සැකයක් මතුවෙන්න පුළුවන්. මොකද තමුන් ගැන කියන්නේ හොඳ අඳුරන මනුස්සයානේ. නේද? එතකොට යම් කිසි විදියක suicidal thoughts ගැන තමයි කියන්නේ. ඒ වගේ දේවල් මට තියුණා කියලා. ඒතකොට ඒවා ගොඩාක් භයානකව තියෙනවා නම්, ගොඩාක් ප්‍රබලව තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ගැනීම තමයි වඩාත් සුදුසු. නේද? මොකද භාවනා කරන්න ගියාම ඔක තව තව උග්‍ර වෙලා එන්න පුළුවන්. නමුත් මේ කෙනා කියනවා මට එහෙම ගොඩාක් දරා ගන්න බැරි පමණක් තියුණා, යම් පමණකට තියුණා කියලා. එතකොට මෙයා උපමාවට කියන්නේ මොකද්ද? ඒ දවස්වල නිකන් මේක හරියට මේ බල්ලෙක් නම් මේ බල්ලගේ හිස, මේ කඳ, මේ කකුල්, මේ වලිගේ කියලා හොඳට විස්තර සහිතව මේ විතක්ක මට දැනෙනවා. හැබැයි දැන් කාලෙක ඉඳලා මේ පුරුදු කරගෙන යනකොට මට ලැබුණු උපදේශය තමයි මේක සතිමත්ව මේක දැනගන්න කියන එක. ඒක තමයි මට ලැබුණු උපදේශය. මේ විදිහට සිහියෙන් මේ දේ හඳුනා ගන්නවා. ඒකට අනුග්‍රහ නොකර මේවා පැටර්න්ස් බලනවා. මේ සාමාන්‍ය මේ ඔය වගේ දේවල් එන පැටර්න් එකක් තියෙනවා. මොන මොන අවස්ථාවලද මේ දේවල් මතුවෙන්නේ? මොන මොන විදිහට මේ දේවල් මත වෙන්නේ? මේ දේවල් වල කොච්චර මෝඩද මේ මතුවෙන විතක්ක කී කිය මෙන්න මේවා දිහාම නැවත නැවත බලන ස්වභාවයක්, අවදිව දැක දැන ගන්න ස්වභාවයක් දියුණු කරන්න කියලා තමයි උපදෙස ලැබුණා කියලා කියන්නේ. ඒතරේ එහෙම දියුණු කරනකොට මොකද වෙන්නේ? මේ දේවල් ඉබේම මනසෙන් යම් පමණකට දුරස් වෙනවා. දුරස් වෙන හේතුව තමයි තමුන්ටම තේරෙනවා මගේ මෝඩකම. ඒකත් consciously ටත් වැඩිය නිකන් අර subconscious mind එකට වගේ යම් කිසි පණිවිඩයක් ටික ටික යනවා. යන්නේ මොකක් හින්දාද? අර ජීවුණු කරන විවෘත බැල්ම නිසාව, දිභාවේ නිසා. මේවට තව භූමි තෙල් ගහන්නේ නැතුව මේවායේ patterns දැකීමින්, මේවායේ මෝඩකම දැකීමින් මේ විතක් එහෙම යන හැටි බලමින් කල් ගෙවන මේ තැනැත්තා අන්න පස්සේ කාලෙක කියනවා දැන් තාමත් අර suicidal thoughts තියෙනවා. තිබුණාට මොකද ඉස්සර තරම් විවිධ විදිහට ඒවා මතුවෙන්නේ නැහැ. ඉස්සර තරම් වෛවර්ණ විදිහට ඒවා මතුවෙන්නේ නැහැ. දැන් නිකන් බල්ලගේ වලිගේ විතරයි වගේ. ඉතින් මම දැනගන්නවා වලිගේ තියෙන හින්දා බල්ලත් ඇති කියලා. හැබැයි ඉස්සර වගේ ඔළුව, කඳ, බඩ, මේ කකුල්, මේ වලිගේ කියලා වෙන් කළා පෙන්වන්න පුළුවන් එච්චර විචිත්‍රවත් විදිහට මේක ක්‍රියාත්මක නැහැ. හැබැයි තාමත් වලිගේ නම් තියෙනවා. හරිද? ඔන්න ඕක තමයි වෙන වෙනස පරිවර්තනේ. තව දුරටත් මේකට මේ ප්‍රතිවිස ගහන්න ඕනේ නැහැ ඔය වලිගේ තිවිද්දෙන්. නිකන් අර පවුනේ අප්පා එකක් නිකන් නේද? ඔළුවයි කඳයි බඩයි කකුලුයි ඔක්කොම නැතිකොට වලිගවත් ඉතුරුනොත් ලොකු දෙයක් කියලා වලිගේ බාර ගන්න තමයි තියෙන්නේ. අන්න ඒ අවධිය අපි කියනවා මොකද්ද මේ යම් කිසි විදියක විස අවශ්‍ය නැහැ තව දුරටත් ප්‍රතිවිස අවශ්‍ය නැහැ. අර විදියට මේ නිර්විස සර්පේ කේම නැත්නම් මද විස සර්පේ කෑවට ඕකට ඔච්චර දඟලන්න දෙයක් නැහැ. පොඩ්ඩක් ඉදිමිලා තියලා ওই ඉදිමුම බැහැලා යනවා. දැසගෙන ඉන්නකො පොඩ්ඩක් දවස් දෙකක් නේද? අන්න ඒ විදිහේ වෙනසක් පරිවර්තනයක් විය යුතුයි. අර වලිග කොන තිවිද්දෙන් ඒක තිවිද්දෙන් දැන් පහුගිය දවසක මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔය පරණ හඳුනන පොඩි නිකන් ෆිට් එකකුත් තියෙනවා වයසක හාමුදුරුවෝ මට තෝ වයසක කට්ටිය නිකන් ඒ වගේ කොල්ලෝ හොඳට සෙට් වෙනවා. ඉතින් ඔය දවස්වල තියුණු හිතවත්කම තාමත් ඉතින් ඔය මාසෙකට අමාරකට සැරයක් කතා කරනවා. කතා කරලා අහන්නේ එකම ප්‍රශ්නයයි දැන් වැඩේ හරිද නිවන් දැක්කරි කියලා තමයි අහන්නේ. ඉතින් ඒකට උත්තර දී ගන්න ගියාම අතර අතේ එහෙ මෙහෙ කල්පනා කරන්න ඕනේ දැන් මේකට දෙන උත්තරේ මොකද්ද කියලා නේද? ඇටි නිවනකුත් නැහැ දැන් මේ අහනවා ඉඳා නිකන් මොනව හරි කියන්නත් වෙනවා. ඉතින් ඔන්න ඔහොම ප්‍රශ්නයක්. කෙසේ නමුත් ඉතින් මේ හාමුදුරුවෝ කතා කරලා කියනවා මේ තාමත් තියෙනවලු මේ විතක කෑලි කෑලි ටිකක් තියෙනවලු මේ මොකද කරන්නේ කියලා වගේ නිකන් මේකට. ඉතින් මං කොහොම මොනවත් කරන්න යන්නේ ඔගොම තීවිද්දෙන් කියලා. ඒ දවස්වල තියුණ ඒවැ හැටියට ඔය චුට්ටක් දුවිල්ලක් වගේ දෙයක් තියුණ දෙන්. ඕක නැති කරන්න නම් බුදු වෙන්න වෙනවා. ඉතින් බුදු වෙන්න තරම් අදහසක් නෑ නේද කියලා ඇහුවා. ඊට පස්සේ කියනවා නෑ නෑ බුදු වෙන්න නම් කල්පනාවක් නෑ ඔය අන්තං ෂේප් වෙලා යන්න තමයි අදහස තියෙන්නේ. ඉතින් රහත් වුණා කියන්නේ ඔය දුවිල්ල කොහොමද ඉතුරු වෙනව? ඈ වාසනාව. වාසනාව කියන තමයි කියන්නේ. ඈ වාසනාව ඉතුරු වෙනවා වාසනාවට. ඉතින් ඒක නැති කරන්න යන්න ඕනේ නෑ. එච්චර ඒ පර්ෆෙක්ෂන් ගන්න ඕනේ නෑ. අමන්නේ විභාගේ පාස් මද අයප්පා ඒ ප්ලස් එකක් තියෙනවා. තවත් මොනවද? 90 ගණන් ගන්න ඕනේ 100ටම ලඟ වෙන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. අර දූවිල්ල ටිකක් තිවිද්දෙන් ඒ දූවිල්ල වලිග කොන් ටිකක් ඉතුරු වෙලා තියේවි. අනේ ඉතින් මම මෙහෙම මිනිසෙක්ව ඉන්දියා කියලා දැනගන්නත් ඒ ටික තියෙන්නෙපා නේද? නිකන් අර ඒ දවස්වල මතක ටික ඒ දවස්වල තියුණු පිස්සු ටික ඒවායින් පොඩ පොඩ ඉතුරු වෙලා තියෙනවා. ඒක කමක් නැහැ. ඒක බාර ගන්න ඒක බාර ගැනීමම තමයි නිවන බවට පත් වෙන්නේ. යන්න මොකද උනේ? අර විස ගෝර ස්වභාවයක් තියුණ දේවල් ටික ටික විස නැසිලා ගිහිල්ලා දැන් නිර්විස. නිර්විස. හැබැයි තාමත් තියෙනවා. තියුණාට කමක් නැහැ. තියුණාට බාධාවක් නැහැ. වෙහෙසක් පීඩාවක් නැහැ. අන්න මොකද උනේ? ක්‍රමානුකූල දියුණුවක් ප්‍රතිපදාවක් හරහා කොහොමද මේ විස නැසීම සිද්ධ වුනේ කියන එක තම තමුන්ට අත්දකින්න පුළුවන් හැකියාවක් මේ දහම තුල තියෙනවා. ඒකයි වටින්නේ. ඒකයි වටින්නේ මොකද්ද මේක මේ වෙන කෙනෙක් කියලා පටන් ගත්තට මොකද මේ සමුන්ට දැක දැනගන්න පුළුවන්. සමුන්ට අත්විඳින්න පුළුවන් කොහොමද මා තුල තියුණ මේ විසඝෝර తත්වය ටිකෙන් ටික පරිවර්තනය වෙලා වෙනස් වෙලා අන්න මේ විදියට දුවිල්ලක් විතරක් ඉතුරු වුණේ කියලා. ඉතින් ඒ දුවිල්ල බාර ගැනීම තුළ ඒ දුවිල්ල වෙති විද්දෙන් කිවීම තුළ අන්න ටික ටික තේරෙනවා කොහොමද මේ තියුණ වෙහෙස පීඩාව නිවිලා ගියේ සැනසීමක් වැඩි වැඩියෙන් මතුනේ කියලා. ඉතින් ඕක තමයි මේ කියන අදහස. ඉතින් බලන්න තම තමුන් යෙදිලා පුහුණු කළා මේ කියන විදිහේ ප්‍රතිපදාවක් වඩා ගන්න පුළුවන්ද වැඩිම තුළ තම තමුන්ට මතුවෙන විවේකය සැනසීම අත්දකින්න පුළුවන්ද කියලා. ඉතින් අදහසෙන් අපි අද දවසේ ධර්ම දේශනාව මෙතනින් අවසන් කරමු.
සාදු සාදු සාදු. ගෞරවනීය පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අප පිරිස වෙනුවෙන් අද දවසෙත් ඔබ අනුකම්පාවෙන් ඔබ වහන්සේගේ වටිනා කාලයේ බුදුමින් වටිනා ධර්මයක් සරල ලෙසින් ප්‍රණීත ලෙසින් දේශනා කරනු ලැබුවා. ඒ වෙනුවෙන් සියලු දෙනා රැස් කරගත්තා වූ සියලු කුසල් කර්මයන් ඔබ වහන්සේට කෘතඥ පූර්ව දෙපා නමද අනුමෝදන් කරමු. සාදු සාදු සාදු
සාදු සාදු.
මෙතනින් අවසන් කරනවා නැත්නම් සභාවට තව
අවසන් කරනවා. අවසන් කරමු. දැන් අපි ප්‍රශ්න බතාලානේ පටන් ගත්ත.
ඒ මහේශ්වරමෙන් ඔබ වහන්සේ වන්දනා කරන්න අවසරයි.
හොඳයි.
ඕකාස වන්දාමි බන්ති
සුඛේ හන්ත
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි.
සාමිනාකතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදිතබ්බ
සාදු 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 අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
සමාමි සමිතබ්බ
සාදු 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 ඕකාස කමාමි බන්ති
අකේහන්තු
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුකේහන්තු
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
අකේහන්තු අභිවාදන සීලස නිච්ඡං වද්දා අපචායිනෝ චත්තාරෝ ධර්මා වද්දන්ති අයවන්නෝ සුඛං බලං ආයාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයලදං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු
සබත්තේවා හැම දිනාටම තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ